సమంతా చక్కవాలేసు అత్ర గచ్చంతు దేవత సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం ధమ్మ శవన కాలు అయం బదంత ధమ్మ శవన కాలు అయం బదంత ధమ్మ శవన కాలు అయం బదంత నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుధురజానన్ వహన్సేట అప హెమ దినాగేమ నమస్కారే వేవా సుపిన్వత్ని ఒక హెమ దినామ అదత్ బలాపొరత్తువాన్ని ధర్మశ్రవణే కరాన్నటాయి కడవత గోణహేన లిపినే పదించి భాతీయ అర్థనాయక మహాత్మా నందీ అర్థనాయక మహాత్మీయ పావులే పిన్నుతున్ దెమోపియాన్ సహోదర సహోదరియాన్ జ్ఞాతీన్యతులు పిన్వత్ పిరిస మీ దేశనావట దాయకత్వేగిన కటయుతు కరను మీ పిన్నుతున్ హెమ దినాటమ మీ దేశనామే కుసల్ జీవితావబోధే పినిస బలవత్వేవా కేలమం ప్రార్థనా కరను దెన్ ధర్మశ్రవణీ కరంట కాలే మీకు మాతృకా విదిర్తీన్ని నివాన్ మగట ఉనంతు తక్కువన ఆధునిక కెనిక్ సమ్మాదిట్య గొడనగాగాన్ని కోహమది కేల సమ్మాదిట్య పహాల నొవీమిన్ ధర్మ మార్గే సాంపూర్ణి కడా వేటను బుద్ధ శాసనే ప్రధాన దీతమై సమ్మాదిట్య పహాల వినే అబ్బాయి సమ్మాదిట్య కేల సమహార తెంగుల అర్హత్వేటత్ కేల తీయను ఇక్కడ సమహార తెంగులు సమ్మా ఇక సమ్మాదిట్టి హరియట మార్తెక్ గండ్ బే ఎదుట ఆర్యష్టాంగిక మార్గేన సమ్మాదిట్టి కీలకి అన్ని మీ ఆర్య మార్గి వడన్న వటపిటావ హదాగాన్ని ఇక్కడ ఇకన సతర సతిపట్టాని వడాన్ని ఇక సిహియ పిహిటు ఆగాన్న మూలిక పదన మహదాగాన్ను ఆ కీనిక తమ్మ ఆర్యష్టాంగి మార్గి సమ్మాదిట్టి కియ అంగ దహాయకిన్ యుక్త సమ్మా ఆర్య మార్గ పిన్నలతో ఏకేది సాకరాన్ని సమ్మాదిట్టి పటం అరగని ఇతరు అంగ హెమహికిమ్ సమ్మాదిట్టి హదల పోషణీ కరల సమ్మ పటంగాన్ని సమ్మాదిట్టి అవసానకరాన్ని సమ్మాదిట్టి మీ బుద్ధ సాధని హరి గంబురు ఏకాయ్ కొత్త నీకి అన్నది కదా హితాగండి బే దాని ధర్మజ్ఞానే తిబ్బా మీకు ఏకేక విదిర్లిహాన్ని పుడు మీ బుద్ధ సాచని హెమవిలామ తుంగిని తర్కేత్తీయను ఇక అప్పి హెమవిలామ ఎత్తులి తీయగాని వైద్యవరే కూనత్ ఇక ఆవట పసి ఏకని ఆగిలంగ తీయన ఉపరిమ బిహేత దేనినే ఎత్తుకోండి మీకి మీకి తీయను మీ దెంగ బుద్ధ వచనవల తుంగాక్ వికల్ప క్రమ తీయను ఎదుట దాని సమహార తెంగుల సమ్మాదిట్య తోరల తీని వటకురు విధియట రేఖీయ విధియట నిమి రేఖీయ విధిర సమ్మాదిట్యం పసే సమ్మా సమ్మా సంకల్ప సమ్మా వాచ సమ్మా కమ్మంత ఆజీవ ఎహిమ సమ్మాదిట్య తోరలా తిబ్బునటే ఎహిమత్ నివన్ దక్కిండు పుడువాం సోవాన్ విన్న కిసి బాధావక్నే హెబై సమహార తెంగుల సమ్మాదిట్టి మెదిం తీయల పెన్నను సమ్మాదిట్టి మెంద తీయనో ఆసన్నీ ఉదవకరనో సమ్మా సతి సమ్మా సమాధి సమ్మ వాయామకి లంగతునుకి ఇట వడా దురింగ్ వటేట తమై తీయని సమ్మా వాచ ఏవో సలకండినే బుద్ధ శాసన ఇచ్చారు సమ్మా కమ్మంత్ సమ్మా జీవ లుకు వటినాకమక ఇవ్వట దిన్నాయి ఇటు వటినాకమ దీన్ని సమ్మాదిట్టి అంటే ఇక్కడ ఉదవకరణ ప్రధానాంగ తునై సమ్మా సతి సమ్మా సమాధి సమ్మ వాయామి ఏతున్నట్టు తమ్మ బుద్ధ శాసన ఇస్తుంది కేంద్రగత వాటినాకమ దీన్ని అరవ వాటిన్నే నిమి ఏవత్ వాటినో అబ్బాయి వాటినాకమ ఇచ్చర దెన్నినే శీలేకటేమ గంబురు నివాన్ మార్గేట ఎగతున్నాం పసి శీలేట లోకు వాటినాకమక్క అవి దెన్నే దాన్ని నివాన్ మగ కెలిమ్మ వాడాన్ని పటం గత్తాం అవి లోకు వాటినాకమక్ శీలేట దెన్నే దాని ధర్మశాల అవి లోకు వాటినాకమా దెన్నే పోయేట పంచాలినేకట ఇవగేకట అప్పి లొక్కు వాటినాకమ దిన్నే నివాణ్ మగటం ఆవట పాసి తో నివాణ్ మగటావం అబ్బాలకు ఇవాగే సత్ర సతి పట్టాని మునోదాడు పాడు సమాధి మునోదో పలవిని దిహాని తీనో అదో దేవుని దిహాని తీనో అదో యువతమై బలాన్ని ఇటు పసి అప్పి బలను ఆమె సమ్మవాయ ఆమె కోమదు వాటి నూపాన్ కుసలే కోమ వాట నూపాన్ కుసలే విధియట మీద అసల మునాదు తీయని ఇతడు నూపాన్ కుసాలకి కూడా అట మహాకుశాలు అరవమే అప్పి తోరాన్నే එතකොට අපි බලන්නේ කොහොමද වාට පළවෙනි ධ්‍යානෙ තිනවන දෙවෙනි ධ්‍යානෙට යන්නේ කොහොමද? එතකොට සම්මර්සන ඥානෙ තියෙනවා නම් විදර්ශනා ඥානවල ඉස්සරහට ඔයා කොහොමද ඉස්සරහට යන්නේ? ඒවා තමයි අපි නූපන් කුසල් විදියට දකින්නේ. ඒ වගේම ඉතින් ඒ ඔක්කොම උදව් කරන්නේ සම්මා දිට්ඨියට. හරියට සම්මා දිට්ඨි කියන්නේ මණිකක් වගේ. ඒක උපම දාන්නේ සම්මා සති, සම්මා සමාධි, සම්මා වායය. ඒකෙන් තමයි උපදෙම්මමනේ මණිකක් වටින්නේ. සම්මා දිට්ඨිය හරියට මණිකක් වගේ. ඒක උපදානම වගේ තමයි සම්මා සති, සම්මා සමාධි, සම්මා වායාමය කියන්නේ. ඇත්තටම මණික උපදාන්න අවශ්‍ය උපකරණ ටිකක් තියෙන්නේ මොනවා හරි. ඒ ටික වගේ තමයි ඔය සම්මා වාචා, සම්මා කම්මන්තය ලොකුවටම උදා. මෙහෙම කියන්නත් හොඳ නෑ, මොකද මිනිස්සු හිතනවා ඒක වැදගත්ම නෑ කියලා. ඒක වැදගත්. නමුත් නිවන් මඟට කිට්ටු වෙනකොට ඒවා බොහොම දුරින් තමයි උදව් කරන. ඔකට ලස්සන දේශනාම තියෙනවා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. හරියට මේ කෙනෙක් තුළ ගොඩ නැගෙන අදිශීලය කියන එක හරියට නිවන් මඟට බැස ගන්න තැන වගේ කියලා. ඒක හරියට අපි හිතමු ගඟක් නම් ඒ ගඟට බහින තොටු පොළ වගේ. දැන් තොටුපොළ උදව් කරන්නේ ගඟට බැහැ ගන්නකම් විතරනේ. ඊතර වෙන කෙනෙකුට, ඊතර වෙන කෙනාට තොටුපොළ උදව් කරන්නේ ගඟෙන් බැහැ ගන්න. සීලේ ස්ථාවරත්වයේ තමයි ගොඩ වෙන්නත් තොටුපොළ උමනා කරනවා. එතකොට ඒකෙන් ගොඩ නැගෙන අදි සීලය තමා තුළ තහවුරු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ නිවන් මඟ වඩාගෙන යනකොට යාගේ සීලේ කවදාවත් කැළැල් වෙන්නේ නැහැ. අමුතුවෙන් හදන්න දෙයක් නැහැ. දැන් නිවන් මඟ අද වඩා නැති නිසා තමයි සීලය ආයෙ හදන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සීලය ආයෙ කැළැල් වෙනවා. මේ සම්මා දිට්ඨිය හරියටම පිහිටියොත් එහෙම සීලය ආයෙ කැළැල් වෙන්නෙම නැහැ. එතකොට යාට අමුතුවෙන් හැම වෙලාවකම සිල් සමාදන් කරවන්න ඕන කියලා එකක් නැහැ. මේකේ තියෙන නිවන් මඟට උනන්දු වන ආදුනික සම්මා දිට්ඨිය. ආදුනික සම්මා දිට්ඨියේ දැනගන්න ඕන වචන තුනක්. එකක් තමයි මේ ආදුනික සම්මා දිට්ඨිය උපදව ගන්න කෙනෙක් මේ සම්මා දිට්ඨියට ආයිති ප්‍රභේදයක් තිනවා සම්මුතියට අදාළ සම්මා දිට්ඨිය තිනවා. මේ අපි සම්මත කරගත්ත එක ඇතුලේ සම්මා දිට්ඨියක් තියෙන්න ඕනේ. ඊට පස්සේ පරමාර්ථයට අදාළ සම්මා දිට්ඨික හැඩයක් තියෙනවා. ආර්ය සත්‍යයට අදාළ සම්මා දිට්ඨිය හැඩයක් තියෙනවා. ඒක සම්මා දිට්ඨිය හැඩතල තුනක් හොයාගන්න පුළුවන් ආදුනික ශ්‍රාවකයෙක්. දැන් මම මේ මාතෘකාව මම තෝරන්නේ මේක ගැන මට ගොඩාක් ඒවා කියන්න තියෙනවා. ඉතින් මේ පැයක්නේ කියන්න වෙන්නේ. එතකොට ආදුනික ශ්‍රාවකයෙකුට හරියන විදිහට ආදුනිකයි නම් එයා අලුතෙන්ම ධර්මයට එනවා නම් එයා පළවෙනියෙන් හදන්න ඕනේ මේ සම්මුතියට අදාළ සම්මා දිට්ඨියක් තියෙනවා. දැන් ඥානේ ප්‍රභේදගතයි, ඥානේ තුනයි, එකක් සම්මුති ඥානේ, අනිත් එක පරමාර්ථ ඥානේ, අනිත් එක ආර්ය සත්‍ය. සම්මුති සත්‍ය, පරමාර්ථ සත්‍ය, ආර්ය සත්‍ය. එතකොට මේ සම්මත කරගත්ත පදනම ඇතුලේ අපි සම්මත කරගත්තේ වනි තින්න ලෝකේ. ඒගන අපි විසින්ම මනසින් අපි සම්මත කරගන්නවා. ඒ සම්මුතිය නඩත්තු කරන්න යන ඒ සම්මුතිය අපි නඩත්තු කරන හැමදාම අපි සම්මත කරගෙන ඒක නඩත්තු කරගන්නවා. ඔයා මගේ බිරිඳ, මම ඔයාගේ ස්වාමියා, ඊට පස්සේ ස්වාමියා බිරිඳව නඩත්තු කරනවා. බිරිඳ ස්වාමියාගේ යුතුයකම් ටික කර කර නඩත්තු කරනවා. හැබැයි ඒව ඔක්කොම සම්මුති. එහෙම නඩත්තු නොකළා කියලා යාට මොකුත් අකුසල් වෙන්නවත් මොකුත් නෑ. ඕන නම් ඉතින් මේ සම්මුතීන් වලම තියෙන ප්‍රඥාප්ති වල අ르බුදෙන්න පුළුවන්. සම්මත කරගෙන තියෙන මේ යුතුයකම් නොවුනොත් ඒක සමහර රාජතාන්ත්‍රිකව දඬුවම් ලැබෙන්න පුළුවන්. 아무තේ කිය අකුසල් වෙනවා කියලා අපිට කියන්න බෑ. ඒ සම්මුති අපේ සම්මුතියින්ම වඩා ඉහළට ඔසවා තබන්න අපි මෙහි සම්මත කරගත්ත දේවල් තියෙනවා. ඒ කියන්නේ විවාහය කියන එක පරමාර්ථ වශයෙන් බොරුවක් නෙ තනි කර. ඒක අපි සම්මතය ඇතුලේ හරි ඒ සම්මතයන් බිඳී යනකොට ඒ සම්මුතියින් බිඳියාම පදනම් කරගෙන වෙච්ච අසාධාරණයක් කියලා එකක් අපිම හදාගෙන තියෙනවා. ඒ අසාධාරණයට එරෙහිව තව තව සම්මුතියින් හදලා තියෙනවා. දැන් උදාහරණයක්ද විවාහය දෙදරලා ගියොත් ඒ දෙදරලා ගියපු තැනක යාට පුළුවන් පහළ උසාවියකට ගිහින් ඒකට එරෙහිව තමන්ගේ මානව අයිතිවාසිකම් මගේ තියෙන අයිතිවාසිකම් උල්ලංඝනය වුණා කියලා යාට පුළුවන් ඕනනම් නඩු මගට යන්න පුළුවන්. එතකොට එහෙම ඒ එතකොටත් ඒවට ඒ එතනක් තියෙන සම්මුතීන් ටිකක්ම තමයි. ඒගොල්ලෝ හදාගත්ත ප්‍රඥාම්ති ටිකක් තියෙනවා. ඒවට අනුව බලනවා මෙයාට වරදක් වෙලාද නැද්ද කියලා. ඔක්කොම බොරු හැබැයි. අයිකක්වත් ඇත්ත කතා නෙමෙයි. ඔක්කොම බොරු කතා අපි හදාගත්තේ. ලෝකේ බොරු කියලා මෙතන අදහස් කරන්නේ මොකද්ද? පරමාර්ථ වශයෙන් ගත්තොත් නම් ඒක බොරුවක්. මොකද අපේ සම්මුතින් එංගලන්තයට අදාළ නොවෙන්න පුළුවන්. එංගලන්තේ හදාගත්ත සම්මුතින් ආත්පසින් අපිට අදාළ නොවෙන්න පුළුවන්. අපි තමයි සම්මත කරගෙන තියෙන්නේ. ඒතර අපේ සම්මුතියෙන් තියෙනවා එකක්, අනිත් එක තමයි පරමාර්ථයක් තියෙනවා. ඒක එංගලන්තයට වෙනයි, ඇමරිකාවට වෙනයි, අපිට වෙනයි, ඔස්ට්‍රේලියාවට වෙනයි, ස්ත්‍රීන්ට වෙනයි, පුරුෂයන්ට වෙනයි. නෙමේ මුළු සත්ව ප්‍රජාවටම ආවේනික ලක්ෂණ තියෙනවා. ඒවා එක සත්ව කොට්ටාසයකට අයිති ඒවා නෙමේ, පොදුවේ පවතින පරම ඇත්තක් ඒක. එකට වඩා එකක් නැහැ. පරම ඇත්ත පරමාර්ථය තියෙනවා. අන්න ඒකට අදාළ සම්මාදිට්ඨික හැඩයක් තියෙනවා. අනිත් එක තමයි ආර්ය සත්‍ය. සම්මත සත්‍ය, පරමාර්ථ සත්‍ය, ආර්ය සත්‍ය. ආර්ය සත්‍ය කියන්නේ මේ ඒ ඒ කියන්නේ මේ ප්‍රශ්නේ විසඳ ගන්නවා නම් ශ්‍රාවකේ කොහොමද ඒ දිහා බලන්න ඕන කියන එක. හැබැයි මේ මේ කාරණේ මේ මේ කාරණාවලට එකතු වෙනවා නම් එයාට එයාට කාරණා පහක් ඇතුලේ දිනු කරගන්න ඕනේ. එකක් තමයි දැන් මේ ධර්මයට සමවදින්න බෑ. එයා තුල මූලික වශයෙන් ධර්මයේ ඒ කියන්නේ සම්මාදිට්ඨියට එකතු වෙන්න බෑ. සම්මාදිට්ඨියට එයා තුල ලෑස්ති වීමක් නැත්තම්. ඒකෙදි පළවෙනි එක තමයි ඔය පින්නතුණ්ඩ තියෙන්න ඕන එකක් තමයි සීල සංවරය කියලා එකක් තියෙන්න ඕන. ඒ කියන්නේ මේ ධර්මයට එකතු වීම පිණිස ඔයාලට සංයමයක් තියෙන්න ඕනේ. ඒ සංයමේ නැත්තම් බෑ. ඊළඟ තමයි ඉන්ද්‍රිය සංවරය. දැන් මේ වෙලාවේ මේ කතාව වුණත් ඔයාලට අහගන්න බෑ. ඔයාලගේ හිත එක එක පැත්තට දුවන ගම. ඔයාලා මේ මානසිකාරයට සමවදින්න ඕන. ඊට පස්සේ සති සංවරය. මේ ආයතනික ව්‍යුහයකට උනත් වැදගත්. සීල සංවරය, ඉන්ද්‍රිය සංවරය, සති සංවරය. හොඳට සිහිය පිහිටුව ගන්න පුළුවන් හැකියාව. ඊළඟ එක තමයි මේ කන්ති සංවරය. හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ගේ ලොකු දැනුම් පරාස තියෙන්න පුළුවන්. මේ ආපු අයගේ උනත් නොඑක් දැනුම් පරාස තියෙන්න පුළුවන්. ඒ දැනුම් පරාසයි මේකයි අතර කවලම් කරගෙන එකතු වුණොත් බෑ කරන්න. කවදාවත් ඔයාලා දන්න දේවල් එක්ක බුදුරජාණන්සේගේ වචනයත් එක්ක කවලම් කරගන්න එපා. මේවා ඥාන මාර්ග දෙකක්. ඒ කියන්නේ බුද්ධ ශාසනය පෙන්වන ඥාන මාර්ග වෙන එකක්, ඔයගොල්ලන්ගේ ඥාන මාර්ග වෙන ඒවා. ඒ ඔයගොල්ලන්ගේ ඥාන මාර්ග වෙන නිසා තමයි ලෝකේ බුද්ධි ලෝකේ ප්‍රවණතා ගොඩක් ඇති වෙලා තියෙන්නේ. ප්‍රවණතා ගොඩක් තියෙන විඥානවාදීන්ගේ ප්‍රවණතා තියෙනවා, ඊට පස්සේ භෞතිකවාදීන්ගේ ප්‍රවණතා තියෙනවා. ඔක්කොම ප්‍රවණතා. ඉතින් ඒ ප්‍රවණතා අතර ගැටුමක් ඇති වෙන්න පුළුවන්. කන්ති සංවරය හොඳට ඉවසීමෙන් එකතු වෙන්න ඕන. තමන්ගේ තියෙන රොඩුයි මේවයි කවලම් කරගන්න හොඳ නැහැ. ඊළඟ එක තමයි ඥාන සංවරය. මේ ඔස්සේ ඥානය ඔසවා තබන්න දක්ෂ වෙන්න ඕන. ඒතර සම්මා දිට්ඨියෙන් බලාපොරොත්තු වෙන්නේ ඔන්න ඔය පහ. මොකද්ද? සීල සංවරය, කන්ති සීල සංවරය, ඉන්ද්‍රිය සංවරය, සති සංවරය, ඥාන සංවරය, කන්ති සංවරය. ඔන්න ඔය පහම ඕන. ඔන්න ඔය පහේ උපරිම තලයේ තමයි අරහත්වේ කියලා කියන්නේ. ඒ කියන්නේ ඔය පහ උපරිමයට ඔසවලා තිබ්බහම තමයි කෙනෙක් රහත් වෙන්නේ. එතකොට ඔය සීල සංවරය, ඉන්ද්‍රිය සංවරය, කන්ති සංවරය, ඥාන සංවරය, සති සංවරය. ඔය පහ උපරිමයට ඔසවලා තිබ්බොත් තමයි ආයතනයේ ගුණක් දිනුවක් තියෙන්නේ. සීල සංවරය, ඉන්ද්‍රිය සංවරය, සති ඥාන සංවරය, සති සංවරය, කන්ති සංවරය කියන පහ නැත්තම් පෞලෙවත් දිනුවන්නේ නිවන පැත්තකින් තියන්න. ඔය පහ තිබ්බොත් තමයි සම්මුතිය ඇතුලේ පවා ඉතා ඉහළට යන්න පුළුවන් වෙන්නේ. ඔය පහේම ඉහළට යෑමෙන් තමයි පරමාර්ථ සත්‍යයක් දකින්නේ. ඔය පහම ඉහළට දිනු කරනකොට තමයි ආර්ය සත්‍යයක් දකින්නේ. එහෙනම් සම්මුතිය පවත්වන්නත් ඔය පහ ඕන, පරමාර්ථය දකින්නත් ඔය පහ ඕන, ආර්ය සත්‍ය දකින්නත් ඔය පහ ඕන. ඔය කාරණා නැත්තං යාර කිසි දවසක සම්මා දිට්ඨියක් පහළ වෙන්නේ නැහැ. සම්මා දිට්ඨිය පහළ වෙන්නේ. දැන් මේ නිවන් මඟට උනන්දු ආදුනික සම්මා දිට්ඨිකයෙකුට කියන නිසා ඇත්තටම මේ සම්මා දිට්ඨිය කියන එක තෝරද්දී අපිට කාරණා කීපයක් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙනම් අපිට සම්මා දිට්ඨිය හදා ගන්නවා නම් එයාගේ වටපිටාව තමයි ওই කාරණා පහ තියෙන්න ඕන. ওই කාරණා පහේ උපරිම දියුණුව තමයි අරහත්වය කියලා කියන්නේ. දැන් අපි සම්මුතිය බලමු. සම්මාදිට්ඨියේ මූලික සම්මුත සත්‍යයට අදාළ සම්මාදිට්ඨිය හැඩය අපි බලමු. මූලික හැඩය මොකක්ද? යා පිළිගන්න ඕන, එයා තුළ පිළිගැනීමක් තියෙන්න ඕන. මොකක්ද මේ මොහොතේ අත්දැකීම කුමක්ද කියන එක. අපේ සම්පූර්ණයෙන් ගනුදෙනු තියෙන්නේ මේ මොහොතත් එක්ක විතරයි. අපි මේ සම්මාදිට්ඨියෙන් විමසන්නේ නැහැ. අතීත අනාගත වශයෙන් අපට විග්‍රහ කරගන්න දෙයක් නැහැ. සම්මාදිට්ඨිය මේ මොහොතටයි අදාළ වෙන්නේ. එතකොට මේ මොහොතට සම්මාදිට්ඨිය අදාළ වෙනකොට සම්මුතිය ඇතුලේ අපි විවහාර කරන දෙයක් තියෙනවා. මොකද්ද? ජාතිය, ඉපදීම. දැන් මම මේ සම්මාදිට්ඨිය උපදින එක්තරා විදියක් කියන්නේ. එතකොට අපේ ජීවිත අත්දැකීම් තියෙනවා උපත සහ මරණය. එතකොට මේ උපත සහ මරණය ඇතුලේ තියෙන අන්තර් ගනුදෙනු ටික ඇතුලේ තමයි සම්මුතියන් තියෙන්නේ. අපි සම්මත කරගත්තේවා තියෙන. එතකොට උපත සහ මරණය අතර අන්තර්කාලය ඇති වෙන ගනුදෙනු ටික ඇතුලේ අපි ගොඩනගාගත්ත වටිනාකම් වල ප්‍රමාණයට අපේ දුක තීරණය වෙනවා. ඒක තමයි අපිට වෙන්නේ. එතකොට දැන් අපි මේ අත්දකින දුකක් තියෙනවා. මේ දුක ඇත්තටම සම්මාදිට්ඨිය කියන්නේ දුක දකිනවා කියන එකනේ. දුක තේරුම් ගන්නවා කියන එක. ඒ තේරුම් අරගෙන දුකෙන් මිදීම පිණිස යාට උවමනාවක් තියෙනවා කියන එක සම්මාදිට්ඨිය කියන්නේ. ඉතල සම්මාදිට්ඨිය කියන වචනේ අපි තෝරගමුකෝ. දැන් සම්මුතිය ඇතුළේ කියන්නේ සම්මාදිට්ඨිය කියන්නේ එයාට තේරෙනවා මේක දුකක් කියලා. මේ දුකෙන් මිදෙන්න ඕන කියලා අදහසක් තියෙනවා. එයාට මේක දුකක් කියලා දැනෙන්න නම් එයා දකින්න ඕනේ මේ අවස්ථාව කුමක්ද කියලා. එතකොට මේ අවස්ථාව කියන්නේ උපත සහ මරණය කියලා අත්දැකීම් දෙකක් අපට මුණ ගැහෙනවා. මේ අත්දැකීම් දෙක අතර අන්තර්කාලයට අපි ජීවිතය කියලා කියනවා. උපත තියෙනවා එක පැත්තකින්, මරණය අනිත් පැත්තෙන් තියෙනවා. උපත මරණය අතර අන්තර්කාලයක් තියෙනවා. ඒ කාලය අතර තමයි අපිට ජීවිතය කියලා එකක් හම්බෙන්නේ. එතකොට උපත සහ මරණය අතර අන්තර්කාලයේ ජීවිතය, ඒ ජීවිතය උපරිම අභිනන්දනය කරන්න අපි උත්සාහ කරනවා. ඒ ජීවිත අත්දැකීම් උපරිම අභිනන්දනය කරන්න උත්සාහ කරනවා. උපරිම අභිනන්දනය කරපු කිසිම කෙනෙක් නැහැ. සම්මාදිට්ඨිය ඕමනා කරන්නේ මේ ජීවිතයේ උපත සහ මරණය තේරුම් අරගෙන ජීවිතය තුළ නොතෙවරි වාසය කරන්නයි. නොතෙවරි වාසය කිරීමෙන් තමයි කෙනෙකුට ආස්වාදය එන්නේ. තෙවරීම මත ආස්වාදය එන්නේ නැහැ. එතකොට සම්මාදිට්ඨික ශ්‍රාවකයා උපත කියන්නේ මොකද්ද කියලා දකින්න ඕන, මරණය කියලා කියන්නේ මොකද්ද කියලා දකින්න ඕන, ජීවිතය කියන්නේ මොකද්ද කියලා දකින්න ඕන, ජීවිතේ නොතෙවරි ඉන්න මොකද්ද ශිල්පය කියලා දකින්න ඕන. අන්න ඒක දකින්න කෙනාට තමයි සම්මාදිට්ඨිය. දිට්ඨිය කියන්නේ දකින්නවා කියන එකනේ. දිට්ඨිය කියන්නේ දකින්නවා කියන එක. එතකොට සම්මාදිට්ඨිය කියන්නේ ජීවිතේ ඉපදීම කුමක්ද, මරණය කුමක්ද, උපත මරණය අතර අන්තර්කාලීන ජීවිතය කුමක්ද, ජීවිතය අතර නොතෙවරි ඉන්නේ කොහොමද කියන එකට එයාට දැක්මක් තියෙනවා. මොකද්ද එයාට තියෙන දැක්ම? ඉපදීම පිළිබඳ දැක්මක් තියෙනවා, මරණය පිළිබඳ දැක්මක් තියෙනවා, උපත මරණය අතර අන්තර්කාලයේට ජීවිතය කියලා අපි කියනවා. ඒ ජීවිතය කියන්නේ මොකද්ද කියලා එයාට දැක්මක් තියෙනවා. ජීවිතය තුළ නොතෙවරි වාසය කරන්නේ කොහොමද කියන එක පිළිබඳ දැක්මක් තියෙනවා. එතකොට සම්මාදිට්ඨික ආධුනික ශ්‍රාවකේ උපත ගැනද, මරණය ගැනද, ඒ අතර පවතින ජීවිතය ගැනද, ඒ ජීවිතේ නොතෙවරි වාසය කිරීම ගැනද එයාට දැක්මක් තියෙනවා. ඒ දැක්මට අපි කියනවා සම්මාදිට්ඨිය කියලා. එතකොට සම්මාදිට්ඨිය කියන්නේ උපත ගැනත්, මරණය ගැනත්, ඒ උපත මරණය අතර හම්බ වෙන ජීවිතය ගැනත්, ඒ ජීවිතේ නොතෙවරි වාසය කිරීම ගැනත් එයාට තියෙනවා අලුත් දැක්මක්. ඒ දැක්මට අපි කියනවා ජීවිතය කිය. ඒ දැක්මට අපි කියනවා සම්මාදිට්ඨිය කියලා. එතකොට ඒ ඔය වචන හතරම අපට ලියා ගන්න වෙනවා. සම්මාදිට්ඨි පියවර දැන් තුනක් තියෙනවනේ. එකක් තමයි සම්මාදිට්ඨිය තියෙන්න ඕන සම්මත සත්‍යයට අදාළව. තව සම්මාදිට්ඨියක් ඒක ඔසවලා තියෙන පරමාර්ථ සත්‍යයට අදාළව. තව සම්මාදිට්ඨියක් තියෙනවනේ ආර්ය සත්‍යයට අදාළව. කෙනෙක් ඒ කියන්නේ මේ ජීවිතේ කෙනෙක් අතර මේ ජීවිතේ හොවාන් වෙනවා නම් එයාට සම්මාදිට්ඨිය ওই අවස්ථා තුනටම එකතු වෙන්න සිද්ධ වෙනවා. එතකොට සම්මාදිට්ඨිය කියලා කියන්නේ දකින විදිය, මොනවා දකින විදිය. දැන් අපි පොඩි ළමයිගෙන් අහුවම සම්මාදිට්ඨිය කියන්නේ යහපත් දැකීම කියලා කියනවා. දැන් අපිට තියෙනවා ප්‍රශ්නයක්, මොනවා ගැන යහපත් දැකීමද? ඒක අපිට ගැටලුවක් නේ. දැන් සම්මාදිට්ඨිය කියනවා මොනවද සම්මාදිට්ඨිය? එතකොට මිනිසුන්ගේ දහම්පාසල් ළමයි අපිට කියන්නේ යහපත් දැකීම කියලා. මොනවා ගැන යහපත් දැකීමද කිව්වම අපිට උත්තරයක් නැති වෙනවනේ. එතකොට සම්මාදිට්ඨිය කියලා කියන්නේ උපත ගැනද, මරණය ගැනද, උපත මරණය අතර අන්තර් ජීවිතය ගැනද, ඒ ජීවිතේ නොතෙවරි සිටින්ද එයාට දැක්මක් තියෙනවා. වචන හතරයි. ඒ එයා ඒ නොතෙවරි ඉන්න දකින්න විදිය උපත ගැනද, මරණය ගැනද, ජීවිතය ගැනද, ජීවිතේ නොතෙවරීම ගැනද එයාට පවතින දැක්මට අපි කියනවා සම්මාදිට්ඨිය කියලා. එතකොට දැන් ඉපදීම කියන එකත් මරණය කියන එකත් සම්මත කරගෙන ඉන්න කතාව අපි හොඳටම දන්නවා. එතකොට උපදිනවා කියන්නේ කුමක්ද කියලා ඔබ දන්නවා. එතකොට ඉපදීම බුද්ධ වචනේ තෝරලා තියෙන්නේ කොහමද? ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බන්ති කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චතාවසෝ ජාති. මේ සත්‍යයේ පහළවීම, ඉපදීම, මෞකුසකින් බිහිවීම කියන පොදු සාමාන්‍ය අර්ථය ගැන ඔයගොල්ලන්ට මං හිතනවා තේරුම් කරන්න ඕනේ කියලා. මරණී කියන්නේ කන්දානම් බේදෝ කලේබරස්ස නික්කේපෝ, සාමාන්‍ය විවහාර කරන මරණය. එතකොට ඉපදීම සහ මරණය සාමාන්‍ය විවහාර කරන මට්ටමේ ඔයාලට දැනුමක් තියෙනවා. හැබැයි ඔයාලට ඒ අතර දැනුමක් නැහැ ලැබෙන ජීවිතය තුළ නොතැවරි ඉන්නේ කියන්නේ. ඒතර සම්මාදිට්ඨිය කියන්නේ ඉපදීම සහ මරණය පිළිබඳ ඕගොල්ලන්ට යම් කිසි දැනුමක් තියෙනවා මේ සම්මතයට අදාළව, සම්මත සත්‍යයට අදාළව. හැබැයි ඒ සම්මත සත්‍යයට අදාළව පරමා සම්මත සත්‍යයට අදාළව ජීවිතේ ඔගොල්ලෝ කියවගෙන නැහැ. ඒ නිසා තමයි ඔයාලට ජීවිතේ පා වෙන්නේ. සම්මත සත්‍යය තුල වුණත් ජීවිතේ කියන එක හරියට විවහාර කරගන්න බැරි වුණාට පස්සේ යාට ජීවිතේ හැම වෙලාවකම පේන්නේ අභියෝගයක් විදියට. ජීවිතේ නොතෙවරි ඉන්නවා කියන්නේ කුමක්ද? ජීවිතේ නොතෙවරි ඉන්නවා කියන්නේ මේ මොහොතේ ජීවිත අත්දැකීම් මේ මොහොතට විතරක් අදාළ කරගන්න එකට. නොතෙවරනවා කියන්නේ මේ මොහොතේ ජීවිත අත්දැකීම් ටිකක් තියෙනවා, ඒ ජීවිත අත්දැකීම් ටික ඔස්සේ දිගුවක් විදියට ඒක කෙලෙස් මතකයක් දක්වා අරන් යන්නේ නැහැ. මේ මොහොතට සමවදිනවා. මේ මොහොතට හැම වෙලාවකම එකතු වෙනවා. ඒ කියන්නේ අපි හැම වෙලාවකම මේ මොහොත පරණ කතාවලට අදාළ කරගෙන තමයි මේ මොහොතට එකතු වෙන්නේ. ඒ නිසා මේ මොහොතේ අපිට මනාපයත් හම්බෙනවා, අමනාපයත් හම්බෙනවා, අකමැති අයත් හම්බෙනවා, කැමති අයත් හම්බෙනවා. ඇයි? මේ මොහොත පෙර මොහොතත් එක්ක සසඳලා තමයි අපි පරිකල්පනා ගොඩනගන්නේ. ඒ වගේම මේ මොහොත සම්බන්ධ කරගෙන අනාගතයටත් අපි උපකල්පිතයන් ගොඩනගා ගන්නවා. එතකොට ජීවිතය කියන්නේ මේ මොහොතට මේ මොහොතේ අත්දැකීම් පරාසය තමයි ජීවිත අත්දැකීම කියන්නේ. මේ ජීවිත අත්දැකීම මේ පෘථග්ජන ශ්‍රාවකේ කැම වෙලාවකම පෙර අත්දැකීම් එක්ක සසඳනවා, මතු අත්දැකීම් එක්ක ගලප ගන්න උත්සාහ කරනවා. එතකොට මේ මොහොතේ අත්දැකීම් ටිකත් එක්ක අපිට අනාගත උපකල්පිතයන් තියෙනවා. අතීතයේ අනුවත් සිත පවතිනවා. ඒක මේ ගිහි ජීවිතයේ පවතින ඉතා විඩාබරකමක්. මේ මොහොත අදාළ වෙන්නේ මේ මොහොතට විතරයි. මේ මොහොතේ අත්දැකීම් ඊළඟ මොහොතට අදාළ වෙන්නේ නැහැ. ඊළඟ මොහොතේ, ඒ කියන්නේ මේ මොහොතේ අත්දැකීම් ටික බිඳියාමෙන් තමයි ඊළඟ මොහොත උදා වෙන්නේ. ඒතකොට මේ මොහොතේ අත්දැකීම් ටික ඉස්සෙල්ලා මීට කලින් අත්දැකීමට සම්බන්ධත් නැහැ. මේ මොහොතේ අත්දැකීම් ටික මතු අත්දැකීම් වලට සම්බන්ධත් නැහැ. හේතුව මොකද්ද? මේ ඉපදීම බිඳීම දෙකෙන් පෙළෙන කමක් තියෙනවා මේ ජීවිතේ. ඒ නිසා මේ මොහොත ඊළඟ මොහොතට කවර ආකාරයකවත් අන්තර් සම්බන්ධයක් නැහැ. මේ මොහොත ඊළඟ මොහොතට අදාළ නොවන එකට තමයි අනිත්‍යතාවය කියලා කියනන්න බලන. අනිත්‍යතාවය ගැන ලස්සනම අදහස. සාමාන්‍ය තරුණ අය වුණත් අනිත්‍ය ගැන කතා කරන්න කැමති නෑ. මොකද ඒගොල්ලෝ අනිත්‍යයි කියලා හිතාගෙන ඉන්නේ විවහාරයේ පොඩි ගැටලු ටිකක් තියෙනවා. ඇත්තටම අනිත්‍යයි කියලා අපි අදහස් කරන්නේ මේ මොහොත ඊළඟ මොහොතට අදාළ නොවන කමට. ඒ කියන්නේ මේ මොහොතේ අත්දැකීම් ඊළඟ මොහොතට අදාළ නෑ. මේ මොහොතේ අත්දැකීම් පරාසයේ බිඳියාමෙන් තමයි ඊළඟ මොහොත පහළ වෙන්නේ. මේ මොහොතේම දිගුවක් විදියට තුන්කාලින දිගුවක් පවතින්නේ නැහැ. ඒක ඒ තුන්කාලේ දිගුවක් පවතින්නේ නැහැ කියන එක දකින්න එක තමයි පරමාර්ථ සත්‍ය කියන්නේ. එද දැනට අපි සෑහෙනවා මේ ජීවිතය කියලා කියන්නේ උපත සහ මරණය අතර අන්තර්කාලය. උපත ගැනත් මරණය ගැනත් ජීවිතය ගැනත් ජීවිතේ නොතැවරීම ගැනත් පවතින දැක්ම තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එතකොට සම්මාදිට්ඨිය අපි උත්සාහ කරනවා අවස්ථා තුනකදී අපි මේ අවබෝධය දක්වා ඔසවතවන් සම්මාදිට්ඨුවමනයි සම්මත සත්‍යයට අදාළව, සම්මාදිට්ඨුවමනයි පරමාර්ථ සත්‍යයට අදාළව, සම්මාදිට්ඨුවමනයි ආර්ය සත්‍යයට අදාළව. ආර්ය සත්‍යයට අදාළව සම්මාදිට්ඨිය ඉපදීමෙන් තමයි කෙනෙක් සෝවාන් වෙන්නේ. මේනම් ලංකාවේ සෝවාන් වෙන්න බැරි ලංකාවේ මිනිසුන්ගේ සම්මාදිට්ඨිය පවතින විශාල ප්‍රශ්නයක් නිසා. එතකොට මේ සම්මත සත්‍යයට අදාළ උපත සහ මරණය කියන එක අපි දැන් මේ අත්දකිනවා. අපි අත්දකින්නේ නිතර සම්මතය අදාළ උපත කියන්නේ මොකද්ද, මරණය කියන්නේ මොකද්ද කියලා මේ සම්මුතියේ කතාව අපි කියන්න ඕනේ. ඒක අපි දන්නවනේ. ඉපදෙන එකයි මරණය කියන එකයි සම්මත කරගෙන තියෙන විවාහය ඇතුලේ අත්දැකීම් වලට අපි එකතු වෙනවා. දැන් අපි දන්නවනේ ඉපද කෙනෙක් ඉපදුනාම ඒ පවුල කොච්චර ආස්වාදයටපත් වෙනවද, ඒක ඒ ගෙදරට කොච්චර ආශිර්වාදයක් විදියට සලකන්නේ, මරණ ඉස්සරහ කොච්චර ප්‍රකම්පණයටපත් වෙනවද, දුක් වෙනවද, කඳුළු සලනවද කියන ඒ උපත සහ මරණේ විවහාර මාත්‍රයේ පවතින ආකෘතිය ගැන අපි ලියා ගන්න ඕනේ. ඒවා අපි අත්දකින්න දේවල්නේ. ඒ කියන්නේ උපත ඉතා ආස්වාදජනක දෙයක් විදියටත්, මරණ ඉතා අභාග්‍ය සම්පන්න දෙයක් විදියටත් සම්මතය තුළ අපි පිළි අරගෙන ඉන්නවා. එතකොට මේ ජීවිතය කියලා කියනකොට ජීවිතය ගැන අපිට ටිකක් පොඩ්ඩක් අත්දැකීම ලියා ගන්න වෙනවා. එතකොට ජීවිතය කියන්නේ මේ මොහොතට මේ එතකොට සම්මාදිට්ඨික ශ්‍රාවකයා මේ මොහොත ඊළඟ මොහොතට අදාළ නැති ආකාරය දකිනවා. මේ මොහොතට පෙර මොහොත අදාළ නැති බවක් දකිනවා. එතකොට සම්මාදිට්ඨි තිබ්බම දුක එන්නේම නැහැ. කනස්සල්ල එන්නේ නැහැ. ශෝකයක්, පරිදේවයක්, දෝමනස්සයක් එන්නේ නැහැ. යාට මේ මොහොත විතරයි වැදගත්. ඊයේ ඔෆිස් එකේදී වෙච්චේවා, ඊයේ ඇතිවෙච්ච ගනුදෙනෝ කතාබස්, ඊයේ ඇතිවෙච්ච හිත්රිදවි මේ මොහොතට අදාළ නැහැ. මොකද දැන් අපි හැම වෙලාවකම පුරුදු වෙලා ඉන්නවා පින්වත්නි, මේ මොහොත පෙර මොහොතත් එක්ක සසඳන්න. ඒ නිසා තමයි අපිට අමනාප, අමිහිරි, කටුක පුද්ගලයෝ මුණ ගැහෙන්නේ හැමදාම. පශ්චත්තාපයට හේතු වන මිනිස්සු හම්බ වෙන්නේ අපි හැම වෙලාවකම කල්පනා කරනවා මේ මොහොත පෙර මොහොතට අදාළයි, අතීත සිද්ධියට මේ මොහොත අදාළයි කියලා. මේ මොහොත මතු මේ මොහොත පදනම් කරගෙන උපකල්පිතයන් ගොඩනගා ගන්නවා අනාගතයේ සම්බන්ධ. එතකොට බුදුරජාණන් වහන්සේ අපට වදාලා මේ මොහොත මේ මොහොතේම අනිත්‍ය වී යන බව. මේ මොහොත ඊළඟ මොහොතට කිසිම අදාළකමක් නැහැ. ඒ වගේම මේ මොහොත පෙර මොහොතට අදාළකමකුත් නැහැ. එතකොට ජීවිතය කියලා කියන්නේ අතීත අනාගත වර්තමානී තුන් කාලයේ අවිච්ඡින්න පැවැත්මක් නෙමෙයි කියලා දකින එකෙන්ම යම් සංසිඳීමක් එනවා. ඒක සම්මාදිට්ඨිකත්වයක් නේ හරිනේ. ඇයි මේ මොහොතේ අත්දැකීම් පරාසය නිසා මට කඳුළු ගලන්නේ නැහැ එතකොට. පශ්චාත්තාපයක් එන්නේ නැහැ. අමිහිරි මිනිස්සු හම්බ වෙන්නේ නැහැ. කටුක මිනිස්සු හම්බ වෙන්නේ නැහැ. දෝමනස්සේට අදාළ පිරිස මුණ ගැහෙන්නේ නැහැ. කොච්චර හොඳයිද ඒක? ඊයේ කොච්චර අමිහිරි කටුක අත්දැකීමකට ඔෆිස් එකේදී මූණ දෙන්න උනත් අද හිනා වෙලා කතා කරන්න පුළුවන්. ඉතින් ඒක සම්මාදිට්ඨියක් නේක. ඒක ලෝකේ විශ්මයට පත් වෙන දැක්මක් නේ. ලෝකේ පුදුම වෙයිනේ. ඊයේ මෙච්චර දෙයක් වෙලා මෙයා කොහොමද මෙහෙම හිනා වෙන්නේ? ඉතින් එහෙම හිනා වෙන්න පුළුවන් මට්ටම කියන්නේ එක්තරා සම්මාදිට්ඨිකත්වයක්. එයාගේ හිත තුළ යම්කිසි පාරිශුද්ධියක් ගොඩ නැගෙනවා. මේ සම්මාදිට්ඨියෙන් වෙන විශේෂ දෙයක් තමයි අභ්‍යන්තර පාරිශුද්ධියක් ඇති වෙනවා. සම්මාදිට්ඨියේ මූලික ඉලක්කය තමයි අතුලාන්තේ පිරිසුදු කරගන්නේ කන්න. සම්මාදිට්ඨිය අර්ථයත් අපට පේනවා. සම්මාදිට්ඨියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ චිත්ත විසුද්ධිය, සිතේ පිරිසුදුකමක්. සම්මාදිට්ඨියෙන් තමයි ඒක කරන්නේ. චිත්ත විසුද්ධිය, දිට්ටි විසුද්ධිය. සම්මාදිට්ඨියෙන් බලාපොරොත්තු වෙන්නේ දැක්ම පදනම් කරගෙනම යා පිරිසුදු වෙන්න ඕන. එහෙනම් ලංකාවේ මිනිස්සු වැඩ කරන විදිය, ගනුදෙනු කරන විදිය දැක්කම අපිට පේනවා ලංකාවේ මිනිසුන්ට සම්මාදිට්ඨියක් නැහැ. පැවිද්දොන්ටත් නැහැ. පැවිද්දෙකුට උද්ඝෝෂණ කරන්න බෑ සම්මාදිට්ඨියක් තියෙනවනම්. පැවිද්දෙකුට කෙනෙක්ගේ හිත රිද්ද වෙන විදියට කතා කරන්න බෑ සම්මාදිට්ඨියක් තියෙනවනම්. ඒ කියන්නේ යාව පෙළන විදියට වචන පාවිච්චි කරන්න බෑ. මෙහෙමයි මම කතා කරන විදියට ඔබේ හිත තුවාල වෙනවා නම් ඒක ඔබේ ප්‍රශ්නයක්. හැබැයි එයා අවංකව මෙයා පෙළන අදහසින් භික්ෂුවකට වචන එළියට යන්නේ නැහැ සම්මාදිට්ඨියක් තියෙනවනම්. ඇයි සම්මාදිට්ඨියෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? චිත්ත විසුද්ධිය. සම්මාදිට්ඨිය තිබ්බම ඇතුළ පිරිසුදු වෙන්න පටන්, හිත පිරිසුදු වෙන්න පටන් ගන්නවා. දිට්ටි විසුද්ධිය, ඒ දැක්ම පදනම් කරගෙනම ඇතුළ පිරිසුදු වෙන්න පටන් ගන්නවා. කංකා විතරණ විසුද්ධිය, එයාගේ සැක සංකා නැහැ. සැකය කියලා එකක් එයාට ඉන්නේ නැහැ. සම්මාදිට්ඨිය තිබ්බම කංකා විතරණ විසුද්ධිය, සැකයක් ඉන්නේ නැහැ. ඊට පස්සේ මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, මාර්ගයයි අමාර්ගයයි පැහැදිලිව එයාට පේන්න පටන් ගන්නවා. ගැටලු නැහැ. සීල විසුද්ධිය, එයාගේ සීලේ පදනම් කරගෙන යා සීලේ කියලා මෙතන අදහස් කරන්නේ යා තුල පුදුම මේ හිත නිකන් එහෙට මෙහෙට දුවන්නේ නැති හරි සංසුන්කමක් එනවා. සම්මාදිට්ඨිය තිබ්බා. එහෙනම් සම්මාදිට්ඨිය අර්ථය මොකද්ද? සම්මාදිට්ඨිය තුලින් එයාට ලැබෙන ප්‍රතිලාභය කුමක්ද? විසුද්ධගත වීම, පිරිසුදු වීම. එයාගේ ඇතුළ හරිය පිරිසුදු වීමක් ඇති වෙනවා. එතකොට සම්මා දිට්ඨියේ මූලික දේ මොකද්ද? උපත අඳුර ගන්නවා, මරණය අඳුර ගන්නවා, ඒ අතර ජීවිතය දකිනවා, ජීවිතේ නොතැවරි ඉන්නවා. ජීවිතේ නොතැවරි ඉන්න යාට ජීවිතේ කියව ගන්න වෙනවා. ජීවිතේ කියන්නේ මොකද්ද? මේ මොහොතට. එතකොට සම්මා දිට්ඨිය තියෙන කෙනා මේ මොහොත කොහොමද කියවගන්නේ? මේ මොහොත ඉස්සෙල්ලා මොහොතට අදාළ නැහැ. මේ මොහොත පස්සේ මොහොතට අදාළත් නැහැ. මේ මොහොත අදාළ වෙන්නේ මේ මොහොතට විතරයි. ඇයි මේ මොහොතට විතරක් අදාළ වෙන්නේ? අනිත්‍යතාවයේ රිද්මය නිසා. අනිත්‍යතාවයේ රිද්මය නිසා මේ මොහොත ඊළඟ මොහොතට කවර ආකාරයකවත් අදාළකමක් නැහැ. ඒ නිසා මේ මොහොතේ අත්දැකීම් පරාසය මේ මොහොතට විතරයි. ඒ නිසා යාට මේ මොහොතේ අත්දැකීම් පරාසය ඔස්සේ යාට දිගුවක් විදිහට ඉස්සරහට හරීම සංසුන් යාගේ ජීවිතේ. එතකොට මේ මොහොත විතරයි අදාළ කියලා දැක්ක ගමන් මර තැවරෙන එක නැහැ. මෙතන තැවරීම කියලා අදහස් කරන්නේ යෝ ඡන්தோ යෝ රාගෝ යා නන්දි යා තණ්හා උපය උපාදානං චේතසෝ අදිට්ඨානාබි නිවේසානුසයා කියලා තැවරෙන කම ගැන පැහැදිලි කරනවා. ඒ කියන්නේ මේ මොහොතේ තැවරෙන ඡන්தோ කැමැත්ත පදනම් කරගෙන. අපි මේ මොහොතේ මත ඇලෙන්නේ දැවටෙන්නේ මොකක් නිසාද? කැමැත්ත නිසා. යෝ රාගෝ ඇලීම නිසා. මේ මොහොතේ අත්දැකීමට අපි තුල ආසාවක් උපදිනවා. යා නන්දි, එයාට මේ මොහොතේ අත්දැකීමෙන් සතුටක් ඇති වෙනවා හිතේ. යා තණ්හා, එයාට මේ මොහොතේ අත්දැකීමට තණ්හාවක් ඇති වෙනවා. මේ මොහොතේ අත්දැකීම සමහර රූපේ වෙන්න පුළුවන්, ශබ්ද වෙන්න පුළුවන්, ගන්ධ සුවඳ වෙන්න පුළුවන්, රස පහස වෙන්න පුළුවන්. මේ එතන මේ මොහොතේ අත්දැකීම් ටික මොනවද? ඉන්ද්‍රිය අත්දැකීම් තියෙන්නේ. මේ මොහොතේ අත්දැකීම කියන්නේ මේ ඉන්ද්‍රියන් වලින් අත්දකින්න දේවල් ටිකක් තියෙනවා. ජීවත් වෙනවා කියන්නේ ඉන්ද්‍රිය අත්දැකීම වලට එකතු වෙනවා කියන එකනේ. ජීවිතය කියලා වෙන මොකක්වත් නැහැනේ. මට කියන්නකෝ ජීවිතය කියලා මොනව හරි හම්බ වෙලා තියෙනවනේ. ජීවත් වෙනවා කියන්නේ එක්ක රූප පේනවා, එක්ක ශබ්ද ඇහෙනවා, එක්ක ගඳ සුවඳ දැනෙනවා, එක්ක රස දැනෙනවා, එක්ක කයට පහස දැනෙනවා. ඔයිට වඩා මොනවත් ජීවිතය කියලා එකක් නැහැ. මිනිසු හොයනවා එහෙම එක. කාටවත් හම්බ වෙලා නැහැ. කොච්චර සල්ලි හෙව්වත් ජීවිතය කියලා ඉන්ද්‍රිය අත්දැකීම් පරාසය තුලින් උරගාන තත්වයට තත්වය හැර මේ මොහොතේ ජීවිතය කියලා එකක් අපට හම්බ වෙන්නේ නැහැ. මේ මොහොත කියලා මා අමුතු එකක් අපට හම්බ වෙන්නේ නැහැ. මේ මොහොතේ ජීවත් වෙනවා කියන්නේ රූප පේන එක, ශබ්ද ඇහෙන එක, ගඳ සුවඳ දැනෙන එක, රස පහස දැනෙන එක. ඒව දැනෙන්නේ නැත්නම් ජීවිතේ නැහැ. එහෙනම් ඇත්තටම ජීවිතය කියලා කියන්නේ තවත් විදිහකින් කිව්වොත් ගත සහ සිත දෙක දැනෙන මට්ටම. නින්දෙදී මිනිහෙකුට ජීවිතය කියලා ගන්නෙ නෑ. නින්දට වැටිච්ච මිනිහෙකුට ජීවිතයක් අත්දැකීමක් නෑනේ. නින්දට වැටිච්ච මිනිහෙකුට රූප පේන්නෙත් නැත්තම්, ශබ්ද ඇහෙන්නෙත් නැත්තම්, ගඳ සුවඳ දැනෙන්නෙත් නැත්තම්, රස දැනෙන්නෙත් නැත්තම්, පහස දැනෙන්නෙත් නැත්තම්, එයාට ජීවිතයක් තියෙනවද නින්දෙදී? එහෙනම් ජීවිතය කියලා කියන්නේ උපත සහ මරණය අතර අන්තර අධ්‍යක්ීම් පරාසය තුල ගත සහ සිත දැනෙන මට්ටම. ගතයි සිතයි දෙක දැනෙන මට්ටම තමයි ජීවිතය කියලා කියන්නේ. ගත සහ සිත කියන දෙකේ යථා පරිදි ක්‍රියාත්මක වීමට තමයි ජීවිතය කියන්නේ. එතකොට මේ ගත සහ සිත දෙක ක්‍රියාත්මක වෙනකොට අපේ ඇතුළාන්තය තුල පවතිනවා අවිද්‍යාව කියලා එකක්. දැන් අපි ටික ටික ගැඹුරට යන්නේ. හොඳයි. අවිද්‍යාව ක්‍රියාත්මක වෙනකොට මොකද්ද වෙන්නේ? අර ගත සාසිත දෙක දැනෙනකොට ජීවිතේ මතය තැවරෙනවා. නොතැවරි ඉන්නත් ඕනේ. සම්මාදිට්ඨි ඕමනා කරන්නේ නොතැවරීම පිණිස කියලා කිව්වනේ. ඒතර සම්මාදිට්ඨි ඕමනා කර මම දැන් ආයේ පුනරුච්චාරණය කරන්නේ මේ තරුණ මේ ළමයින්ට මේ පින්නතුන්ට ඔළුවට යන්න ඕන නිසා. එතකොට ජීවිතේ උපත දැනගන්න ඕන, මරණය දැනගන්න ඕන, අන්තර් ජීවිතේ දැනගන්න ඕන, ජීවිතේ මත නොතැවරි ඉන්න ඕන. ඒ වෙනුවෙන් අවශ්‍ය දැක්මට අපි කියනවා සම්මාදිට්ඨිය කියලා. සම්මාදිට්ඨියේ ප්‍රභේද තුනයි. එයාට සම්මාදි තියෙන්න ඕන මේ සම්මත සත්‍යයට අදාළ සම්මාදිට්ඨිකත්වයක් තියෙන්න ඕන, පරමාර්ථ සත්‍යයට අදාළ තියෙන ආරි සත්‍යයට අදාළ තියෙන්න ඕන. එතකොට සම්මතයට අදාළව මේක කියව ගනිදී උපත මරණය ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. විවාහාර මාත්‍රී ඉපදීම සහ මරණය අතර මිනිස්සු එකතු වෙන විදිය ගැන අපිට හොඳට හුරුයි. හැබැයි ජීවිතය කියලා වර්තමාන මිනිස්සු හරියට එක ලියාගෙන නැති නිසා අපි ජීවිතය කියව මොකද්ද? මේ මොහොතේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම් පරාසයට. තව විදිහකින් කිව්වොත් ජීවිතේ වනාහි ගත සහ සිත දෙක දැනෙන මට්ටමට. එතකොට කෙනෙකුට නින්දට වැටුනාම සිහි විසඤ්ඤ වුණාට පස්සේ ජීවිතය කියලා එකක් නැහැ. ජීවිතේ උරගාන්න බෑ. එහෙනම් ජීවිතය කියන්නේ ගත සහ සිත දෙක දැනෙන මට්ටම. එතකොට ගත සහ සිත දෙක දැනෙන මට්ටම තුල අපි අත්දැකීමකට එකතු වෙනකොට යෝ ඡන්දෝ හිතේ කැමැත්තක් උපදිනවා. ඡන්දෝ යෝ රාගෝ ඇලීමක් ඇති වෙනවා. යා නන්දි ඒ ලෝකේ සතුටින් පිළිගන්න හිතනවා. මියා තණ්හා ඒ අත්දකින අත්දැකීමට හිතේ ආසාවක් උපදිනවා. ආසාවක් උපදිනවා. ඊට පස්සේ කියන උපය ඒවා ඒ අත්දැකීම තමන්ගේ වසඟේ පවත්වන්න තමා තුළ ස්වභාවයෙන් කැමැත්තක් එනවා. ආමතුන් ආයි උත්සාහ කරලා එනවා නෙමේ. ඒ අත්දැකීමට නැවත නැවත එකතු වෙලා ඉඳ තමන් තුළ ඇති වෙන ආසාවක්. ඒකට අපි කියනවා උපය. උපාදානං. ඒ අත්දැකීමට අපේ සිත බැඳෙනවා. උපය උපාදානං චේතසෝ. ඒක ඇතුලේ කර්ම රැස් වෙන්න පටන් ගන්නවා. චේතසෝ අදිට්ඨාන. ඒ අත්දැකීම අදිෂ්ඨානශීලී විස්තරහට යනවා. අදිෂ්ඨානශීලී කියන්නේ ඒ අත්දැකීම ආ ඉස්සරහටත් ලබන්න ඕන කියලා හිතේ ආසාවක් එනවා. ඒ අත්දැකීම ඉස්සරහටත් ලබන්න පුළුවන් නම් හොඳයි කියලා ආසාවක් එනවා. අදිෂ්ඨාන අභිනිවේශ. ඒ අත්දැකීමට බැහැගෙන ඉන්න පුළුවන් නම් හොඳයි. ඒකනේ අපි සමහර අත්දැකීම් වලට බැහැගෙන ඉන්නේ. දැන් සමහරවිට අපි සමහර අත්දැකීම් වලට බැහැගෙන ඉදී අපිට ලෝකේ වෙන අත්දැකීම් ඒ බැසගෙන ඉන්නේ අපි ඒකට. ඒකයි දැන් අපි සමහර බර කල්පනාවක ඉන්නවා. එතකොට ගෙදර නෝන කතා කළත්, මහත්තයා කතා කරත්, යාළුවෙක් කතා කරත්, තමන්ගේ ජංගම දුරකථනේ නාද වුණත් ඇහින්නේ නැහැ යාට. ඇහින්නේ නැහැ. ඇයි? බැසගෙන. ඒකට අපි කියන්නේ මොකද්ද? අභිනිවේශ. අභිනිවේශ. ඒකට බැහැගෙන ඉන්නවා. බුදුරජාණන්සේගේ ශ්‍රාවකයාට එහෙම බැසගෙන සිටීමක් නැහැ. ඒ අද්දගෙන බැහැගෙන ඉන්නවා. ඒ බැහැගෙන ඉන්නකොට ඉතුරු අද්දකීම් දැනින් නැතුව යනවා. අභිනිවේශ අනුසේ. ඒ බැසගෙන ඉන්න, ඒ කියන්නේ මේ පරාසය ඇතුලේ දිගුවක් විදියට එයා තුල කෙලෙස් මූලයන් ඇතුලේ රෝපණය වෙනවා. අපි දන්නේ අපේ සිතේ ඇතුලේ කෙලෙස් රෝපණය වෙන කෙලෙස් ටික තමයි ආයේ පුනර්භවයට අරන් යන්නේ. ඇතුලේ රෝපණය වෙනවා කෙලෙස්, අපේ සිත අභ්‍යන්තරේ රෝපණය. ඒවට අපි කියනවා මොකද? අනුසය කියලා. එතකොට අපි ජීවත් වෙනකොට අපිට මෙන්න මේ අත්දැකීමෙන් සම්පූර්ණයෙන් මිදුනොත් එහෙම එයාට රහතන් වහන්සේ කියනවා යෝ චන්දෝ යෝ රාගෝ යා නන්දි යා තණ්හා උපයෝපාදානං චේතසෝ අදිට්ඨානා බිනිවේස අනුස්සයා කියන අත්දැකීම සම්පූර්ණයෙන් සිත මිදෙනවා මිදුනාට ජීවිතේ අහිමි වෙන්නේ නැහැ මිදිලා ජීවත් වෙනවා වෙනද වගේම කෑම කනවා වෙනද වගේම වැඩට යන පුළුවන් කරන්න ඒ කියන්නේ ජීවිතේ අහිමි වෙන්නේ නැහැ බුද්ධ ශාසනයේ ජීවිතය අහිමි කර ගැනීම හෝ අහිමි වීම දුකේ නිමාව විදියට පෙන්වන්නේ නැහැ. බුද්ධ ශාසනයේ දුකේ නිමාව විදියට පෙන්වන්නේ මෙන්න මේ කතාවෙන් සිත අයින් කරගන්න එකට. මේ කියන ලක්ෂණ ටිකෙන් සිත අයින් කරගන්න එකට තමයි සත්‍ය අවබෝධයට පත් වීම කියන්නේ. ඒ කියන්නේ ජීවිතේවත් ඔයාලා අඳින විදිය, කන විදිය, වැඩ කරන විදිය ඒවා අපි මොකක්වත් වෙනස් කරගන්නේ නැහැ. අපි සුපුරුදු දිනචර්යාවේ ඉන්නවා. මෙන්න මේ ජීවිතේ නොතැවරි ඉන්නවා. ඔකට අපි කියනවා මේ ඕකම් පහය අනිකේත සාරී ගාමේ අකුප්පා මුනිසත්ත්වාහි කාමෙහි රික්තෝ අපුරක්කරානෝ. මේකට කියන්නේ මේ ඕකම් පහය අනිකේත සාරී ගෘහයේ වාසය කරනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා ගෘහයේ වාසය කරනවා. ගෘහය තුල වාසය කරනවා ගෘහය මත නොතැවරි කියලා. ඕකම තමයි පළවෙනි උදානෙත් කියන්නේ මේ මහණෙනි මම ගෘහය හදන වඩුවවයි හොයාගත්තේ. ඊට පස්සේ තමයි මං කැණි මණ්ඩල කඩලා දැම්මේ. එතකොට ගෘහයේ වාසය කරනවා ගෘහයේ නොතැවරි. ඕකං පහය අනිකේතසාරි. එතකොට මේ ගෘහයේ නොතැවරි ගෘහයේ වාසය කිරීමක් කියලා එක. ඒ කියන්නේ ජීවිතයේ අභියෝගී විදියට දකින්නේ අර ජීවිතයේ මේ තැවරෙනවා කියන අත්දැකීම් පරාසය තමයි අභියෝගී විදියට දකින්නේ. ඒ ජීවත් වෙනකොට යෝ ඡන්தோ කැමැත්ත යෝ රාගෝ ඇලීම යා නන්දී සතුටෙන් පිළිගැනීම යා තණ්හා. ඒ අත්දැකීමට ආසා කරන එක. ඊට පස්සේ කියන උපය කියන්නේ ඒ අත්දැකීම නැවත නැවත ඒ අත්දැකීමට එකතු වෙන්න තමා තුළ ඇති වෙන ආසාව උපය උපාදානං ඒකට බැඳිලා යන එක අභිනිවේස ඒකට බැහැගෙන ඉන්න එක. ඒ අත්දැකීම බැස්සට පස්සේ ඉතුරු අත්දැකීම් දැනෙන්නේ නැතු යනවා. ඒ කියන්නේ අපි සමහර අත්දැකීම් වල බැහැගෙන ඉන්නකොට ඉතුරු අත්දැකීම් දැනෙන්නේ නැහැ. දැන් සමහර අපි එකම දෙයකට අවධානය යොමු කරගෙන ඉන්නව සමහර සින්දු අහනවා. ඉතුරුව දැනෙන්නේ නැතු යනවා. බර කල්පනාවක ඉන්නවා ඉතුරු කතා කළත් දැනෙන්නේ මේ ඒ රූප පේන්නේ නැහැ සමට යා බලාගෙන ඉන්න ඒ පැත්ත පේන්නේ. ඒ කියන්නේ ඒකට හේතුව කියන අබිනිවෙස් කරන ඒකට බැහැගෙන ඉන්නවා. අදිෂ්ඨාන කියන්නේ ඒ අත්දැකීම ඉස්සරහටත් ලබන්න ආසාවක් ඇති වෙනවා. අද විතරක් නෙවෙයි ඒ අත්දැකීම ඉස්සරහටත් අත්දකින්න ඕන කියලා කෙලස් ඒ අත්දකින්න ඕන කියලා හිතේ අදහසක් එනවා. අදිෂ්ඨාන අබිනිවෙස අනුසය ඒ ඉස්සරහට අත්දකින්න ඕන නිසා හැම වෙලාවකම මේ සිතේ කෙලෙස් මතකයකට යනවා. ඔන්න ඔය අත්දැකීම් මේක හරි අමාරු දෙයක්. මේ අත්දැකීමෙන් මිදෙන එක ලේසි නෑ. ඒ කියන්නේ හරි පුදුමයි මේ අත්දැකීම් මිදෙන එක ලේසි නෑ. එතන ඔන්න ඕක තමයි ජීවිතේ සහ ජීවිතේ නොතැවරීම. ජීවිතේ කියන්නේ මේ මොහොතේ අත්දැකීම. නොතැවරීම කියන්නේ මේ අත්දැකීම් පරාසෙන් සිත මුදව ගන්න එක. එතකොට මේ සම්මා දිට්ඨිය සම්මත සත්‍යයට අදාළව බලනකොට මේ මොකක්වත් වෙනස් කරන්නේ නැහැ. දැන් කෙනෙක් කියන්න පුළුවන් මේ දැන් මං කියවනේ සම්මත සත්‍යයටත් පරමාර්ථ සත්‍යයටත් ආර්ය සත්‍යයටත් අදාළ සම්මා දිට්ඨිකත්වයක් තියෙනවා අපි ඒක ඔසවලා තියන්න ඕන කියලා. පින්වත්නි මේ මූලික වශයෙන් සම්මත සත්‍යයට අදාළ සම්මා දිට්ඨියේදී ඕගොල්ලෝ වෙනස්කම් වලට යන්නේ නැහැ. බලන්න කොච්චර පහසුද අපිට කියලා. මින්න මෙහිම ජීවිතයක් මට තියෙන්නේ කියලා අඳුනගන්න එක විතරයි කරන්නේ. පළවෙනියෙන් කරන්නේ මේක දකින්න එක විතරයි. ඔයාලට බලන්නකෝ පින්වත්නි ඕගොල්ලන්ට යෝ ඡන්தோ ඡන්දේ අයින් කරන්න ඕනත් නැහැ. යා රාගෝ රාගේ අයින් කරන්න ඕනත් නැහැ. යා නන්දි සතුටෙන් පිළිගන්න එක අයින් කරන්න ඕනත් නැහැ. යා තණ්හා කරන එක නවත්තන්න ඕනත් නැහැ. උපය මම ආයනේ අයින් කරන්න දෙයක්වත් නැහැ. බැඳෙන එක උපාදාන බැඳෙන එක අයින් කරන්න ඕනත් නැහැ. අභිනිවේස මේ උපයෝපාදානං චේතසෝ චේතනා පහල චේතනානි කර්ම රැස්වෙන එක නවත්තන්න ඕනත් නෑ. අභිනිවේස ඒවට බැසගෙන ඉන්න එක නවත්තන්න ඕනත් නෑ. අදිට්ඨාන ඒවා අනාගතයේ අත්දැකීම ලබන්න ඕන කියන සිතින් මුද ගන්න ඕනත් නෑ. ඒක ඇතුලේ මේ කෙලෙස් මතකයට යන එක නවත්තන්න ඕනත් නෑ. ජීවිතයද ජාතියද මරණයද ජීවිතයද ජීවිතේ මත තැවරීමද මෙන්න මේක නේද කියලා දකින්න හැකියාව තමයි මූලික සම්මා දිට්ඨිය කියන්නේ. වෙනස් වෙන්නේ නැහැ මොකොත්. කිසිවක්වත් වෙනස් කරන්නේ අනේ මේ ජීවිතේ මෙබඳු එකක් නේද? උපත සහ මරණයේ අන්තර්ගත ජීවිතය සහ ජීවිතේ මත නොතැවරීම කියන්නේ මෙන්න මේ විවහාරයට නේද කියලා බෝහාර මාත්‍රය දරණ එක විතරයි කරන්නේ. ඒක තමයි සම්මාදිට්ඨිය. එන්නේයි මේක එකපාර කරන්න බෑනේ. හැබැයි යා දැනගන්නවා. වෙනදා වගේම ක්‍රියාවලියට එකතු වෙනවා. වෙනදා වගේම ඡන්දේ, රාගේ, නන්දිය, තෘෂ්ණාව, උපය උපාදානං, චේතසෝ, අදිට්ඨානාබිනිවේසානුසය කියන ක්ලේශ සහගත ගතිකත්වය මේවා වෙනදා වගේම තියෙනවා. හැබැයි යා දන්නවා. එච්චරයි. දන්නකම හරි වටිනවනේ. දන්නකම හරි වා. ඒ දන්නකම තමයි පළවෙනියෙන් කරන්නේ. ඒකනේ සබ්බාසව සූත්‍රයේ පැහැදිලි කරන්නේ අතිබික්කවේ ආසව දස්සනා පහතබ්බ. පළවෙනි එක තමයි දර්ශනය. දෙවෙනි එක තමයි දස්සනා සංවර. දකින්න නැතුව සංවර වෙලා වැඩක් නැහැ. දැන් අපි කියනවට සංවර වෙන්න එපා කවදා අඳුර කෙනෙක් කිව්වට සංවර වෙලා වැඩක් නැහැ. එයා පළවෙනින් දකින්න ඕන දස්සනා, ඊට පස්සේ සංවර, සංවර වෙනවා. ඊට පස්සේ පටිසේවන පරිහරණය කිරීම අතර සංයමයකට එනවා. අදිවාසන ඉවසන්න ඕන තැන ඉවසනවා. පරිවජ්ජන දුරු කරන්න ඕන තැන දුරු කරනවා. විනෝදන මග හරින්න ඕන තැන මග හරිනවා. භාවනා ඊට පස්සම වඩන්නේ. එක පාරම පළවෙනියෙන් වඩන්න කියන්නේ. එතකොට එහෙනම් සම්මාදිට්ඨිය කියන්නේ පින්වත්නි, සම්මාදිට්ඨිය කියන්නේ මූලික වශයෙන්ම නිවන් මඟට උනන්දුවක් දක්වන ආදුනික කෙනෙක් නම් සම්මාදිට්ඨිය කියන්නේ ඉපදීම මොකද්ද, මරණය මොකද්ද, ජීවිතේ මොකද්ද, ජීවිතය අතර තැවරීම මොකද්ද කියලා දැනගන්න එකට. කිසිවක්වත් කරලා නැහැ. එතකොට පරමාර්ථ වශයෙන් සම්මාදිට්ඨිය කියලා කියන්නේ ඔන්න දැන් ටිකක් උඩට ඇවිල්ලා. ඇත්තනම් මේ දර්ශනීය ජීවිතයේ තිබ්බම යම් මහවිශාල සංයමයක් එනවා. විශාල සංය අර සංයමයේ කිව්ව මොකද්ද? සීල සංවරය, ඉන්ද්‍රිය සංවරය, ඥාන සංවරය, කාන්ති සංවරය, සති සංවරය. ඒක නිකන් මෙහෙම දකින්නත් සංසුම්. මේ විදිහට දැක්කාමත් පොඩි අර උපරිමයට දියුණු වෙන්නේ නැහැ. යම් කිසි ආකාරයක දියුණුවක් යාට තියෙනවා. උපරිම තලයට යාට උඩට යන්න බෑ. මෙහෙම දැක්කමත් ඇති. අයියා සිල් අරවම මොකක්වත් උනන්දු නැහැ. නිකාම්ම වෙනදට වඩා හොඳට බලන්නකෝ මේ ඔයාලා ජීවිතේ නිකන් සම්මර්ෂණී කරන්නකෝ. ඇත්තටම උපත කියන්නේ මොකද්ද? මරණී කියන්නේ මොකද්ද? මේක අතර ජීවිතේ මොකද්ද? ජීවිතේ කියන්නේ මේක අත සිත දෙක දැනෙන මට්ටම නේද? මේ ජීවිතය අතර මෙන්න මේ විදිහට නොතැවරි ඉන්න මං උත්සාහ කරන්න ඕන නේද කියලා දකින්නකෝ. දෙකල වැඩට යන්නකෝ. වෙනදට වඩා මා පුදුමාකාර සංසුඳු සංසිංකමක් සංසිඳීමක් එයා තුළ තියෙනවා. එතකොට දැන් ඔක තමයි. ඒක වෙනස්කම් මුකුත් කරන්නේ නැහැ. වෙනද වගේමයි දකින්න එක විතරයි කරන්නේ. දැක්මක් හදාගන්න එක හරි ලේසිනේ පින්වත්නි. ඒක අමාරු වෙන්න බෑනේ. ඒක ලේසි. ඊට පස්සේ පරමාර්ථ සත්‍යයට අදාළව සම්මාදිට්ඨිය ඔසවලා තියෙනවා. මොකද්ද? පරමාර්ථ සත්‍යයට අදාළව සම්මාදිට්ඨිය ඔසවා තබනකොට එයා තුළ ඇති වෙන පළවෙනි දේ තමයි එයා ජාතිය කියන එක ගැඹුරින් කියවනවා. ඔන්න ජාතිය කියන්නේ මොකද්ද? කන්දානම් පාතු බව. ජාතිය කියන්නේ ස්කන්ධයන් පහළ වෙන එක. අන්න දැන් ඉස්සෙල්ලා අර දරුවෙක් ඉපදුනා, අම්ම කෙනෙක් ඉපදුනා, ඒ අම්මට ළමයි හම්බුණා, තුන් දෙනෙක් ඉපදුනා, ඔව මේවා කියලා අර ජාති ඉපදීම කියවගත්තනේ. මරුණකවම අන්න මිනිස්සෙක් මරුණා, ස්ත්‍රියක් මරුණා, පුරුෂයෙක් මරුණා, එයා මැරිලා තියෙන ඇක්සිඩන්ට් එකකින් එයාගේ ආයුෂ ඉවරලා මැරිලා තියෙන. ඔහොම අපි විවහාර කරගත්ත එක ඇතුළේ ජීවිතය කියලා අර උඩින් කියවගත්ත එක තියෙනවනේ. දැන් ඒක ගැඹුරට ගිහින් කියවනවා. මොකද්ද ගැඹුරට ගිහින් කියවන්නේ? ආ ජාතිය කන්දානම් පාතු බව. මේ මොහොතේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංචස්කන්ධයක් හට ගන්නවා. ඒ හට ගන්න එකට ජාතිය. මේ රූපය විඳීම් හිතේ, සංඥා ලෝකේ අඳුන ගන්න එක හිතේ, ඒවා අලුතෙන් හට ගන්නවා. අලුතෙන් අඳුන ගන්නවා. අලුතෙන් සිතේ සිතුවිලි උපදිනවා. අලුතෙන් විඥානේ, චක්කු විඥානේ පහළ වෙනවා, සෝත විඥානේ පහළ වෙනවා, ශබ්ද ඇහෙනකොට. මෙන්න මේ පහළ වීමට තමයි බුද්ධ ශාසනයේ ගැඹුරින් ජාතිය කියන්නේ. ඒවා බිඳෙන එකට කන්දානම් බේදෝ මරණං. ඒවා බිඳෙන එකට මරණය. එතකොට ස්කන්ධ පහළ වෙන එක ජාතිය, බිඳෙන එක මරණය. එතකොට මෞකුස පේන්නේ. දැන් පරමාර්ථ සත්‍යයෙන් බලනකොට මෞකුසක් පේන්නේ. මේ මොහොතේ අත්දැකීමට එකතු වෙන එක ඇතුලේ ජාතියක් පේනවා, මරණයක් පේනවා. ඒ කන්දානම් පාතු බව, ස්කන්ධ පහළ වීම තමයි ජාතිය. ඒක ටිකක් ඔන්න ගැඹුරුයි. අපේ ටිකක් දේශනා සෑහෙන අහලා තිබුණ ඕන ඒක තේරෙන්න. මොකද්ද ජාතිය කියන්නේ? මේ මොහොතේ ස්කන්ධ හට ගන්නවා. ඒ කියන්නේ මේ මොහොතේ පේන මට්ටම එනවා ඒක තමයි ජාතිය. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය මේ මොහොතේ ඒක ජාතිය. මරණී කියන්නේ මේ පේන මට්ටම බිඳෙන එක. පේන මට්ටම බිඳුනම තමයි ඇහෙන මට්ටම එන්නේ. ඇහෙන මට්ටම බිඳුනම දැනෙන මට්ටම එන්නේ. එක මේ මේ ඔක්කොම එක දිගට පවතින්නේ නැහැ. පෙනි පෙනී නිරුද්ධ වෙලා යනවා. ආය ආය අලුතෙන් පේනවා. දැන් මේ වෙලාවේ වුණත් බලන්න ඇස් පිල්ලම් ගහනකොට අන්න පෙනී යනවා. අපිට ඒ උනට දැනින්නේ නැහැ. හැම වෙලාවකම අඳුර වෙලා ආය පෙනීම එන්නේ. ඇස් පිල්ලම් ගහනකොට පවා ආය ආය ඇස නොපෙනී ගිහින් ආය නොපෙනී ගිහින් තමයි ආය පෙනෙන මට්ටම එන්නේ. පෙනි පෙනි නොපෙනී යනවා නොපෙනීමේ මට්ටම ඇතුළ ආයෙ පෙන්න ගන්නවා මේ ඇස් පිල්ලම් ගහනකොට පවා ඒක වෙනවා නමුත් අපිට ඒක ලොකුවට ප්‍රකට නැහැනේ නමුත් ඔයාලා හිතන්නේ එක දිගට ඕක මම බලාගෙන හිටියා වගේනේ ඒ කියන්නේ මේ ඇස් මට්ටමේදී ගත්තත් පින්වත්නි නොපෙනී යමින් ආයෙ පෙන්න පටන් ගන්න එහෙනම් මේ පරමාර්ථ සත්‍යයෙන් බැලුවාම ස්කන්ධ පහළ වීම ජාතිය ස්කන්ධයන්ගේ බිඳීම මරණය එතකොට යාට පේනවා මේ ජාති ඉපදීම සහ මරණය හැම මොහොතකම පවතින බව ඒ ස්කන්ධ හට ගන්නවා හටගෙන බිඳිල යනවා බිඳිල ආය හට ගන්නවා ආය බිඳිල යනවා ආය හට ගන්නවා ආය බිඳිල යනවා එතකොට මේ හටගෙන හටගෙන බිඳී යනවා නම් අර ඉස්සෙල්ලා කියාපු යෝ චන්தோ යෝ රාගෝ යා නන්දි යා තණ්හා උපයෝපාදානං චේතසෝ අදිට්ඨාන අබිනිවේසානුසය කියන කේලස් ටික නඩත්තු කරන එක කිසිම තේරුමක් නැහැ වගේ ටිකක් ගැඹුරින් දැනෙන්න පටන් ගන්නවා ඇයි ජීවිතේ කියලා මොහොතක්වත් නොපවතින එකක් ජීවිතේ මේ මොහොතේම හටගෙන මේ මොහොතේම බිඳිල යනවා මොහොතක්වත් නොපවතින ජීවිතයක් කියලා තියෙන මේ ජීවිතය කියලා ලෝකයේ පාසේ දුවන එක කිසිම තේරුමක් නැහැ වගේ එකක් දැනෙන්න ගන්නවා. ඒක දැනෙන එක හරි හොඳයි. එතකොට මිනිසුන්ගේ අර වෙනදා උද්වේගය එහෙම අඩු වෙනවා. රැස් කිරීම සම්බන්ධ අදහස අඩු වෙලා යනවා. එහෙම අඩු වුණා කියලා ජීවිතේ පාවෙන්නවත් වෙනදාට වඩා ජීවිතය අසාර්ථක වෙන්නවත් නැහැ. එයාගේ ජීවිත ගොඩාක් ලස්සන වෙනවා පින්වත්නි. දැන් පරමාර්ථ සත්‍යයෙන් බලනකොට මොකක්ද එයා දකින්නේ? මේ මොහොතේ ස්කන්ධ හට ගන්නවා. සම්මත සත්‍යයෙන් බැලුවා අර සාමාන්‍ය විවහාර කරපු කතාව. ඒක කතාව දැකලා මෙන්න මෙහෙම එකක් නේද ජීවිතේ? මෙහෙම කෙලෙස් තියනවා නේද ජීවිතේ කියලා දැක වෙනද වගේම ඔෆිස් ගියා. පරමාර්ථ සත්‍යයෙන් සම්මාදිට්ඨියෙන් බලනකොට එයාට පේනවා මේ මොහොතේ පහළ වෙන එක තමයි ඉපදීම. මේ මොහොත බිඳිල යන එක තමයි මරණය. එතකොට යාට පේනවා හැම මොහොතකම ජරා මරණ පවතින බව. හැම මොහොතකම ජරා මරණ පවතිනවා. ඒ කියන්නේ මරණය අදින් අවුරුදු 80ක් ගිහින් හම්බෙන එකක් නෙමෙයි හැම වෙලාව. එතකොට අමුතු මරණය ගැන උනත් පුදුම සැහැල්ලුවක් එනවා. මේ හැම මොහොතකම ජාති මරණ කියලා ස්වභාවයක් පවතින බව පේනවා. ඒ ස්වභාවය ඇතුලේ මේ කෙලෙස් හදන එක කිසි තේරුමක් නැහැ වගේ එකක් දැනෙන්න ගන්නවා. ඒ හැම මොහොතක්ම ආය ආය අලුත් වෙනවා. ඒ අලුත් වීම ඇතුලේ ජාති ජරා මරණ ඔක්කොම පවතිනවා. හැම මොහොතකම තියෙනවා. ඒකයි වයසට ගියාම උරගහන එකක් නෙමෙයි. ඒක හැම මොහොතකම පවතින බව දැනෙන්න පටන් ගන්නවා. ඒ හැම මොහොතකම ඉපදීම සහ බිඳීම දෙකෙන් පෙළෙන කමක් පවතිනවා කියලා දකින්න එක තමයි පරමාර්ථ සම්මාදිට්ඨි. හැම මොහොතකම. එතකොට මේ මොහොතේ හටගෙන මේ මොහොතේම බිඳිල යනවා නම් මේ මොහොතේ හටගෙන මේ මොහොතේ බිඳින එක පදනම් කරගෙන මේ ක්‍රියාවලිය දුකක් වශයෙන්. ඇයි මේ මොහොතේ හටගන්නවා බිඳිල යනවා මට ඕන විදිහට වෙන්නේ නැහැ. මං කොච්චර කැමති වුණත් ඒ කැමති තත්ත්වය තුළ මට මගේ වසඟේ පවත්ව ගන්න බෑ. එහෙම පවත්ව ගන්න බැරි නම් මේක දුකක් වශයෙන් දකින්න එක තමයි ආර්ය සත්‍යයට අදාළ සම්මාදිට්ඨි. මේ ක්‍රියාවලිය දුකක් වශයෙන් දකින්න. හැබැයි මේ ක්‍රියාවලිය දුකක් වශයෙන් දකිනකොට ඒ ක්‍රියාවලිය දුකක් වශයෙන් දකිනකොට ඒ ක්‍රියාවලිය දුකක් වශයෙන් දකින්න කෙනාට ජීවිතේ එපා වෙන වලට හිතේ එපා වෙයි කියලා. එහෙම එපා වෙන්නේ නැහැ. එයාට හිතෙන්නේ මේ ක්‍රියාවලිය මිදෙන්න ඕන කියලා විතරයි. ජීවිතේ හැම එපා වෙන එකක් නෙමෙයි. එයාට අදහසක් එනවා මේ ක්‍රියාවලිය මිදෙන්න ඕන කියලා. ඒ මිදෙන්න ඕන කියලා බලනකොට ආර්ය සත්‍ය දෙය විමසනවා මේ ක්‍රියාවලිය කොහොමද හටගෙන තියෙන්නේ. අන්න එතකොට යාට හේතු පේනවා. කර්මයේ බලපෑම පේනවා. අවිද්‍යාවේ බලපෑම පේනවා. තණ්හාවේ බලපෑම පේනවා. අවිද්‍යා තණ්හා කර්මාදී බලපෑම පේනවා. මේ මොහොතේ අත්දැකීම මේ මොහොතේම නිවිල යනවා නම් මේ මොහොතේ අවිද්‍යාව නැත්තම් කර්ම රැස් වෙන්නේ නැත්තම් තණ්හාව නැත්තම් මේ අවිද්‍යා කර්ම තණ්හා කියන එකට අදාළ ටික තමයි උපයෝපාදානං චේතසෝ අදිට්ඨාන අබිනිවේසානුසය. ඒ ටික නැතුව මේ මොහොතට එකතු වෙනවා. හොඳට කෑම කනවා. හොඳට රූප බලනවා. හොඳට ශබ්ද අහනවා. තමන්ගේ අත්දැකීමට හොඳට එකතු වෙනවා. හැබැයි අර කෙලෙස් ටික නැතුව ඉන්න උත්සාහ කරනවා. ඒ කෙලෙස් ටික නැතුව ඉඳ එයා තුළ මිදීමක් ඇති වෙන බව පේනවා. ඕක තමයි දුකේ නිමාව. ඒක හරි ලස්සන දෙයක්. ඒක මේ පැයකින් කියන්න බෑ, දැන් පැයක් ඉවර වෙලා තියෙන්නේ. නමුත් ඔය පිනතුල මේක දල අදහසක් හරි ගන්න. එතකොට ලෞකික සම්මා මේ අපිට සම්මාදිට්ඨිය ඔසවා තබන්න වෙන්නේ පියවර තුනකින්. දැන් අපි මේ දල වශයෙන් අපි ආයෙත් මේ දේශනාවේ හරේ ගමු එක තැනකට. සම්මාදිට්ඨිය ඔසවලා තබන්න ඕන. සම්මාදිට්ඨිය කියන්නේ යහපත් දැකීම නෙමෙයි. සම්මාදිට්ඨිය කියන එක යහපත් දැකීම කියන්නේ පොඩි ළමයි. අපි එහෙම කියන්නේ නැහැ. මෙතන සම්මාදිට්ඨිය පියවර තුනකින් ඔසවලා තියන්න ඕන. එතකොට සම්මාදිට්ඨිය ඔසවලා තියන්නේ කොහොමද? මේ සම්මත සත්‍ය, පරමාර්ථ සත්‍ය, ආර්ය සත්‍යට අදාළව. එතකොට සම්මාදිට්ඨියෙන් අපි දකින්නේ මොකද්ද? උපත සහ මරණය අතර ජීවිතය, ජීවිතය මත නොතැවරීම. සම්මුතියට අදාළව බලනවා. පරමාර්ථයට අදාළව බලනකොට ජීවිතයේ උපත සහ මරණය එකම මොහොතක පේන්න ගන්නවා. ඒකට භාවනාත් කරන ගමන් කරනකොට තමයි ඒක පේන්නේ. එතකොට යාට පේනවා ජීවිතය කියන්නේ හැම මොහොතකම අනිත්‍ය වෙලා අලුත් වෙන එකක් බව. හැම මොහොතකම ජීවිතය අනිත්‍ය. එතකොට අර කෙලෙස් ටික නඩත්තු කරන කිසිම තේරුමක් නැහැ වගේ දැනෙනවා. පරමාර්ථ සත්‍යයෙන් බැලලා ආර්ය සත්‍යයෙන් බලනකොට ජීවිතය දුකක් විදියට බලනවා. ඒ හැම වෙලාවකම හටගෙන බිඳිනවා. මට ඕන විදිහට පාලනය කරන්නත් බෑ, කලමනාකරණය කරගන්නත් බෑ. ජීවිතේ හැම වෙලාවකම බිඳිනවා. මට අවශ්‍ය විදිහට තියාගන්න බෑ. ඒ නිසා මේක අනිත්‍යයි. අනිත්‍ය වෙන්නේ මට ඕන විදිහට නෙමෙයි. ඒ නිසා දුකයි. මේක ඇතුලේ මට පාලනය කළ යුතු අබමල් රේණුවක්වත් නැහැ. ඒ නිසා අනාත්මයි. ඔන්නෝකට තමයි අනිත්‍ය දුක අනාත්ම කියන්නේ. මේ අනිත්‍ය කියන්නේ වායසට යන එක, කේසි දෙන එකට එහෙම නෙමෙයි. ඒ කියන්නේ මේ මොහොත ඊළඟ මොහොතට අදාළ නැතිකම අනිත්‍යතාවය. මේ මොහොත කොච්චර රසවත් වුණත් ඊළඟ මොහොතට මට මේ මොහොතට සමවැදිලා ඉන්න බැරි එක දුක. ඒක රසවත් වුණත් මට එකතු වෙලා ඉන්න බෑ. මේ 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 මොහොතට මට මැදිහත් වෙන්න පුළුවන් සීමාව අතිශයින් සීමා සහිතයි. ඒක තමයි අනාත්මය. මේ මොහොත නොපවතින එක අනිත්‍ය. මේ මොහොත කොච්චර රසවත් වුණත් මට එකතු වෙලා ඉන්න බැරි එක දුක. ඇයි රසවත් සැපයි. නමුත් එකතු වෙලා ඉන්න බෑ. එතකොට මේ මොහොතට මට එකතු වෙලා ඉන්න බැරි එක කොච්චර රසවත් වුණත් එකතු වෙලා ඉන්න බැරි එක දුක. මේ මේ මොහොත ඇතුලේ මට මාව නියෝජනය කරලා මට මාව හුවා දක්ව ගන්න අවස්ථාවක් නැහැ. ඒක අනාත්මයි. ඔන්න ඔය විදිහට ජීවිතය බලන්නකෝ. එතකොට ජීවිතය ගැන හරිම රසවත් බවක් තැනි. අර අපේක්ෂා දල්වගෙන ඉතා පීඩාකාරී රැස් කරමින් ගත කරන ජීවිතය අනවශ්‍ය මැදිහත් වීමක් වගේ ඔය පින්නතුන්ට දැනි. ඒ අනවශ්‍ය මැදිහත් වීමක් වගේ දැනෙන්නේ ආර්ය සත්‍යයට අදාළ සම්මා දිට්ඨිය ඔසවා තැබීම නිසා. එහෙම ඔසවා තැබුවා කියලා පින්වත්නි කවදාවත් ජීවිතේ පාවල මැරෙන්න නම් හිතෙන්නේ නැහැ. එයාට ජීවිතේ වටිනවා වගේ වෙනදට වඩා දැනෙනවා. ඇයි? එයා බලන්නේ කොහොම හරි මේ මිදීමට අදාළ ආධ්‍යාත්මික ක්‍රියාමාර්ගවලට එකතු වෙලා ගැලවිලා. ඒ නිසා එයාට උමනා වෙන්නේ ජීවිතය ගැන. එයාට උමනා වෙනවා කොහොම හරි මේ මොහොත නම් මගහැරෙන්න දෙන්න බෑ කියලා. දැන් අපි හැම වෙලාවකම මේ මොහොත මගහැර ගන්නවනේ. ඇයි? මේ මොහොත අපිට ආස්වාදේ වැඩන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ ලබන මාසේ ආස්වාදය. අපි හැම වෙලාවෙම හිතනවා කමන්නේ අද ආස්වාදේ නැති වුණාට ලබන මාසේ හරි ආස්වාදේ උපදී. ලබන අවුරුද්දෙන් බලන්නකො මිනිස්සු හැමදාම සතුටු වෙන්න හිතාන ඉන්නේ ඊළඟ අවුරුද්දේ. කමන්නේ මේ අසාර්ථක වුණාට ඊළඟ අවුරුද්දේ හරි අපිට යහපතක් වෙන්නේ නැතේ කියලා හිතාගෙන අද ණය ගන්නවා. එතකොට අනාගත ආස්වාදේ කාව බුද්ධ ශාසනය බලාපොරොත්තු වෙන්නේ ආස්වාදයක් අනාගතේ. එයා දන්නවා අද වෙච්ච එකමයි හෙටත් වෙන්නේ. මේ මොහොත ඊළඟ මොහොතට අදාළ නැහැ කියලා එයා දකිනවා. හරිම ලස්සන ජීවිතයක් එයාට හම්බ වෙන්නේ. නමුත් දැන් ඔයාලා ඔය හිතන විදිහට සම්මාදිට්ඨිය නැතිකම නිසා ඔයාලට මේ ලස්සන ජීවිතයක් හම්බ වෙලා නැහැ. හොඳට බලන්නකො. ඔයාලා හැම වෙලාවෙම ලස්සන ජීවිතයක් තව අවුරුද්දකින් දෙකකින් තුනකින් වාහනයක් ගත්තාම අරව මේවා වුණාම සල්ලි රැස් කරගත්තාම උපදීන සල්ලි රැස් කරගත්තායිට වාහන ගත්තායිට මේ ආස්වාදයක් ඉපදිලා නැහැ. අර යෝ චන්දෝ යෝ රාගෝ යානන්දි යාතන්නා උපය උපාදානං චේතසෝ අදිට්ඨානාභි නිවේස අනුසය. ඔය වාක්‍යයේ අර්ථය අපි මේ දේශනාවේ තේරුවානේ. කොහොමද මම මේ ටික නැතුව හෙට උදේට නැගිටින්නේ? මම කොහොමද ගෙදර නෝනත් එක්ක මහත්යත් එක්ක මේ ටික නැතුව මේ මොහොතේ ගනුදෙනු කරන්නේ? කොහොමද මම ඔෆිස් එකේදී ගනුදෙනු කරන්නේ? ඒක හරිම රසවත් අත්දැකීමක්. ඒ විදිහට ජීවත් වෙලා බලනකොට පැහැදිලි වෙනසක් තියෙයි ආයතනේ. පැහැදිලි වෙනසක් ඇසුරු කරන අය හරි ප්‍රිය වෙයි. කොහොමද ඔයා ඔහොම ඉන්නේ? කොහොමද ඔයා ඔය විදිහට හිතන්නේ? ඔයා කොහොමද කවුද ඔයාට ඔය විදිහට හිතන්නේ ගැන්වේ කියලා අනිවාර්යෙන් සතියක් කරලා බලන්න ළඟ ඉන්න අයයි. ඇත්තටම ඔයා කොහොමද ඔහොම ඉන්නේ? මට ඔයා හරි සැහැල්ලුවෙන් ඉන්නවා වගේ. ඔයා කොහොමද ඒ අත්දැකීම අමතක කරලා දැම්මේ? ඔයාට ඉච්චර දේවල් වෙලත් ඇයි ඔයා හිනා වෙන්නේ කියලා හයි. ඔයා මොනව හරි මේ තහනම් උත්තේජනවත් පාවිච්චි කරනවද කියලා අහන්න බැරි නෑ. ඇයි? එච්චර රහයි ඒක. එකට එකතු වුණාට පස්සේ. ඒ කියන්නේ මේ අනිත්‍යතාවය පේනවා කියන්නේ ඉතා මිහිරි අත්දැකීම. එතකොට ඊට පස්සේ ඒ කියන්නේ මේ මොහොත ඊළඟ මොහොතට අදාළ නැහැ කියන දැක්මටනේ, ඒ දැක්මනේ පේන්නේ අනිත්‍යතාවය තුළේ. දුකයි කියන්නේ මොකද්ද? මේ මොහොත කොච්චර ආස්වාදජනක මිහිරි රසවත් එකක් වුණත් ඒ රසවත් බව මට අවිච්ඡින්නව පවත්වගෙන යන්න බෑ. බෑනේ පවත්වගෙන යන්න. මේ හිනා වෙන මිනිසුන් කඳුළු උපදිනවනේ. අනාත්මය කියන්නේ මේකෙදි මට බලපෑම් කළ හැකි සීමාව අඩුයි. එතකොට එනම් මේක දෙවියෝ හදපු එකද? නෑ නෑ, අපි අයි ඉස්සලා බැලුවනේ මේ ආර්ය සත්‍යයට අදාළ විදියට කර්මය, අවිද්‍යාව, තණ්හාව ආදී හේතුන්ගෙන් මේ අවකාශය මේ වටපිටාව හැදිලා කියලා. එතකොට යා බලන්නේ මේ අවිද්‍යාව, තණ්හාව, අවිද්‍යා තණ්හා, කර්ම ආදී නිරුද්ධ කිරීම පිණිස මේ අවස්ථාව පාවිච්චි කරන්නේ කොහොමද? ඒකට තමයි, ඒකට තියෙන එකම පාරයි සතර සතිපට්ඨාන විතරයි. අපි ඒක ගැන මෙතන කියන්න උත්සාහ කළේ නැහැ ඇත්තට. එද ඒක එකම පාරයි තියෙන්නේ. ඒකෙන් එතකොට යා බලන්නේ කොහොම එයාට ජීවිතේ ගොඩක් වටිනවා. එයා බලන්නේ මේ සතර සතිපට්ඨානෙට කොහොමද මම පාර හදාගන්නේ? ඒක හදාගන්න තුන නම් එයාට මැරෙන්න හිතෙන්නේ නැහැ. එයාට එයාගේ ලොකු ජාවයක් එනවා ඒ වෙනුවෙන්. ඉතින් ඒක හරි ලස්සනයි. පින්වත්නි, මේ සම්මාදිට්ඨිය මේ විදිහට ඔසවා තියන්නක බලන්න. එතකොට අනික අනිත් එක තමයි මේ විදිහට ඔසවා තබනකොට එයාගේ හරි ස්වභාවික චින්තනයක් එන්නේ. ස්වභාවික චින්තනය. හරි ස්වභාවික, ස්වභාව ධර්ම වගේ. එයා මේ හුළඟ වගේ. හරි සැහැල්ලුයි. එයා මේ ගස්තුරු ලතා වගේ. අඹ ගහක පල දරන්නේ අඹ ගහට ප්‍රයෝජනෙට නෙමෙයි. හරි පරාර්ථ චර්යාවක එයා තුල එනවා. මේ කොච්චර ගල් ගැහුවත් අඹ ගහේ අඹ පල දරන එක නවතින්නේ නැහැ. අනිවගේ අර එයාට එන කෙනහිලිකම්, එයාට එන අභියෝග අභියෝග නෙමෙයි. එයාට හිතෙන්නේ තව කෙනෙකුට එරෙහිව කාය වචන කතා කරන්න, එයාගේ පෑන පාවිච්චි කරන්න, එයාට එරෙහිව වැඩ කරන්න හිතෙන්නේ නැහැ. අඹ ගහකට පොළු ගැහුවා කියලා මේ අඹ ගහක් අඹ ගෙඩි දෙන එක නවත්තන්නේ නැහැ. ස්වභාව ධර්ම රිද්මය. එයා හරි ස්වභාවිකයි. ඒ ස්වභාවේ හරි පුදුම දෙයක් තියෙනවා. ඒ ස්වභාවිකත්වයට එකතු වෙන්න එකතු වෙන්න හරි සස්ත්‍රීකයි ජීවිතේ. ස්වභාව ධර්මයට එකතු වුණාම අසාර්ථක නෑ. දැන් බලන්න ස්වභාව ධර්මයට එකතු වුණා අසාර්ථක නෑ ජීවිතේ. දැන් අපේ චින්තනේ හරි ස්වභාවිකයි ඇත්තටම. අපි අසාර්ථක නෑ. මා හිතුව පැතු සම්පත් ලැබෙනවා. අද හිතුවම අද හම්බ වෙනවා. මම මේ අපි ගැන කියන්නේ. අද ඕන මොකද්ද, මොන වගේ ගමනක්ද තියෙන්නේ, මොන වගේ වාහනයක්ද මේ ලෝකේ, පෙට්‍රල් ප්‍රශ්න අරම අපිට නෑනි පින්වත්නි. අපි අනවශ්‍ය විදියට මැදිහත් වෙලා බලපුලුවන් කාර්කම් කරලා නෙමෙයි. මේ විනායකගේ QR කෝඩ් එකකින් වාහනේ තෙල් ටික ගහලා ගෙනත් දීලා යනවානේ. පුදුමයි. අපේක්ෂා කරන මිනිසුන් බලපෑම් කරලා ඉඟි කරලා නෙමෙයි. ඒ ස්වභාව ධර්ම දැන් ඔයාලට කොච්චර අමාරුද මේ දවස්වල ජීවිතේ. අනේ අපිට එහෙම අමාරුවන්නේ. ඒක අනවශ්‍ය විදියට මිනිසු පෙළලා අපේක්ෂා කරලා මිනිසුන්ගේ කඩාවට අරගෙන නෙමෙයි. ඒ අර ස්වභාව ධර්මයට එකතු වුණාම මේ සම්මාදිට්ඨිය ඔසවල තබන වැඩපිළිවෙලට එකතු වුණාට පස්සේ ස්වභාව ධර්මයේ තමයි පරිස්සම් කරන්නේ අපි. ස්වභාව ධර්මයේ ඒ නිසා ස්වභාවික වෙන්නකො ඉස්සෙල්ල. ඔය අස්වාභාවික චින්තනය අයින් කරලා, ඔළුව අයින් කරලා ඔය ටිකෙන් මේ සම්මාදිට්ඨියෙන් තමයි කෙනෙකුට ස්වභාවික වෙන්න තියෙන්නේ. නැත්තම් හරි අස්වාභාවිකයි. පුදුම පුද්ගල බවක් නේ තියෙන්නේ. පුදුම මාන්නයක් නේ තියෙන්නේ මිනිසුන්ගේ. පුදුම විදිහට තමන් ඔසවා තබන්නනේ බලන්නේ. පුදුම විදිහට තමන්ගේ මල්ල පුරව ගන්නනේ බලන්නේ. ඒ කියන්නේ ලංකාවේ මිනිසුන්ට සම්මාදිට්ඨිය නැහැ. ඒ සම්මාදිට්ඨිය මේ විදිහට හැදුවොත් ඔයාලට වර්ධින්නේ නැහැ. කවදාවත් කැම නැති වෙන්නේ නැහැ 얘ගෙදර. ස්වභාව ධර්මයේ විසින් ලස්සනට ඕගොල්ලන්ගේ හේතුඵල ටික ලස්සනට තා සශ්‍රීකත්වයට ඔසවලා තියයි. ලස්සනට ඔසවලා තියයි. ඒ නිසා කෙනෙක් එනම් අපිට තවර එකක් ඔළුවට ආව මොකද්ද? සම්මා දිට්ඨියේ පහළ වීමත් එක්ක ඔබ පුළුවන් තරම් ස්වභාවිකයි වෙන්නේ. ස්වභාවික වීම වනාහි ඔබේ අතිශය සුරක්ෂිත බවයි. ඔබේ අතිශය ඔබ තුල ඇති වෙන රක්ෂණය ඒක තමයි. එයා 아무තේ රක්ෂණය කරන්න ඕනේ නැහැ. ඒ ස්වභාව ධර්මී රක්ෂණයට එයා යටත් වෙනවා. ලෝකෙම නායකියක් එයාට හානි වෙන්නේ නැහැ. ලෝකෙම ගිලා බැස්සත් එයා පරිස්සම්. සයින ලෝකේ යම් කෙනෙක් සම්මාදිට්ඨිකත්වයෙන් තමයි සුරක්ෂිත වෙන්නේ. එනිසා ඔබ හැම දිනාටම මේ උතුම් දේශනාව ඒ සම්මාදිට්ඨිය පහළ වීම පිණිස උපකාර වේවායි අපි ප්‍රාර්ථනා. පින්වත්නි අද දේශනාවේ දායකත්වයේ කඩවත ගෝණහේන ලිපිණී පදිංචි භාති අර්ථනායක මහත්මා නම්දී අර්ථනායක මහත්මිය ප්‍රදාන පින්තුන් එකතු වෙලා මේ දේශනාවට දායකත්වයේ ගෙන කටයුතු කරනු. පවුලේ දෙමව්පියන් සහෝදර සහෝදරියන් ඥාතීන් දූ දරුවන් ඇතුළු හිතවතුන් මේ දේශනාවට සම්බන්ධ වෙලා තිබෙනවා. භාති අර්ථනායක මහත්මා නන්දී අර්ථනායක මහත්මි බොහොම ශ්‍රද්ධාවන්ත අය, ධර්මයට බොහොම උනන්දුවක් තියෙන අය, මේ ධර්මයේ Tamanගේ ජීවිතයට මිශ්‍ර කරගත් අය. ඉතින් මේ පින්නතුන්ට මේ කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධයේ පිණිස බලවත් වේවා. සුවසේම ජීවිතයේ ගුණධර්ම වඩාගෙන පිළිවෙත් පුරාගෙන ඉස්සරහට යන්න මේ කුසල් හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කෝන්ගොඩ විසූ කරුණාවති පලිහ වඩන මෑණියන්ට, සෝමාවති මෑණියන්, හරමානි සිඤ්ඤෝ පියතුමන් ප්‍රදාන පින්නතුන්ට, කුරුණෑගල විසූ වටවල ධර්මරත්න පියතුමන්ට, මඳුරුගමුවේ විසූ ගුණවර්ධන අර්ථනායක පියතුමන්ට, එලිසහාමි අර්ථනායක මෑණියන් ප්‍රදාන පිනතුන් සියලු දෙනාටම මේ කුසල් උපකාර වේවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. දංකොටුවේ විසූ වින්සන් පෙරේරා මහත්මා, ඒ වගේම ප්‍රටිෂියා මෑණියන් ඇතුළු දෙපාර්සව ගත සියලු ඥාතීන්ට අනුමෝදන් කරලා තිබෙනවා. ඒත් එක්කම දායකත්වය දැරූ භාති අර්ථනායක නදී අර්ථනායක කියන දෙපළ ප්‍රධාන පිනතුන් සියලු දෙනාටම මේ කුසල් නිවන් පිණිස වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේ විච අපට සියලු මහා සංඝරත්නයට මේ කුසල් හේතු වේවා. සියලු දෙනා වහන්සේටම මේ කුසල් නිවන් පිණිස වේවායි ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේ විච අප වෙනුවෙන්ද ආශිර්වාද කිරීම වෙනුවෙන් භාති අර්ථනායක මහත්මා ප්‍රදාන නෝනා මහත්මිය ඇතුළු පින්නතුන්ට අපි ආශිර්වාද කරනවා. ධර්ම ශ්‍රවණේ කළා වූ ලක්වාසී ලෝකවාසී හැම දිනාටම මේ කුසල් නිවන් පිණිස වේවා. සතරවරං රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද, අවීචයේ පටන් බවාග්‍රයේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං.